දත්තාම නම් පොත් ටික ඇවිල්ලා නැහැ නේද? එකක්වත් නැහැ.
හද දෙන්න.
ලියලා තියෙන්නේ. මම ලියලා නම් ඉතින් බලන්න ඕනේ. අඩුයි වගේ පරණයි අඩුයි වගේ ගමුනේ කරින්ද ඔතන ටිකක් පරක් වුණා නේ පටන් ගත්තේ ලිංගයේ අර්ථය ලිංගාර්ථය ලිංගයාගේ අර්ථය කියන එක
සුභාංශයක
දැක්කද ලිංගයේ කියන්නේ සාදු ගැති ලක්ෂණ ආදී ඒකේ අර්ථය අපිට කියන්න ඕන වුණ අවස්ථාවක් වුණොත් ඒකෙදී අපි ප්‍රථම අවබෝධය ගන්න ලිංගය අරගෙන ඊට පස්සේ ලිංගාර්ථය කියන්න අපි ප්‍රථම විභක්තිය දානවා. ඒ ශුද්ධ ලිංගයාගේ අර්ථය ප්‍රකාශ කරන්නේ ප්‍රථම විභක්තියෙන් කියන එකයි. ලිංගය කියලා කියන්නේ අර ධාතු ආදීන් විභක්ති ආදීන් තොර ඒ පදයක. ඒතකොට ඒක ප්‍රකටව අපිට පෙන්වන්නේ ප්‍රථම විභක්තියෙන් කියන එකයි. අරකේ විභක්තියක් නැහැනේ. දැන් බුද්ධ කියලා විතරක් තිබුණොත් එහෙම කෙනෙක් ඇහුවොත් මේකේ තේරුම මොකක්ද? මේකෙන් බුදුරජාණන් වහන්සේ කියන අර්ථය තියෙනවා. ඒකට අපිට ඕක නම් කරන්න වගේ වමනනොත් මේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒකට ඒ තැනක අපිට වාක්‍යක නැතත් අපිට පදයක් විදිහට බුද්ධ කියන කොටස විතරක් අපි කියන්නේ නැහැ. ආලපනේදී හැරෙන්න. ආලපනේදීත් ඒ විභක්තිය යෙදිලානේ අපහුව අයින් වෙලා තියෙන්නේ. ඒකට මතක තියාගන්න තියෙන්නේ ලිංග අර්ථය ප්‍රකාශ කරන විභක්තිය තමයි ප්‍රථම විභක්තිය. හරි, එතකන් අපි මේ දැන් අපිට අද පටන් ගන්න තියෙන ဒုတိය විභක්තියනේ. ඒක ဒုတိය විභක්තිය ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන. ඒත් එක්කම මේ වාක්‍යයක අපි කතෘ කර්ම ක්‍රියා කියන ටික අපහු වෙන් කරගත්තොත් ဒုတိය විභක්තිය යෙදෙන්නේ මොන අර්ථයේද? ප්‍රධාන වශයෙන්ම ဒုတိයව කර්ම අර්ථයේ යෙදෙන්නේ. වාක්‍යයක තියෙන කර්ම පදේ ဒုတိයෙන් තමයි තියන්නේ. පැහැදිලි වෙන්නේ දැන් අපි ප්‍රථම විභක්ති පද හදන හැටි කලින් දවසේ කතා කරා. දැන් අද කතා කරන්න තියෙන්නේ ဒုတိය විභක්ති පද හදන හැටි. ඒත් එක්කම දැනගන්න ඕන ဒုတိය විභක්තිය යෙදෙන්නේ කොයි වගේ තැනකද කියන එක. අපි මේ සූත්‍රයත් කියලා ඊට පස්සේ ඒ ගැන පොඩ්ඩක් කතා කරමු නේද? ඒ ටික කියාගෙන යමු. කම්මත්තේ ဒုတိය.
කම්මත්තේ ဒုတိය.
කම්මත්තේ ဒုတိය යනු.
කම්මත්තේ ဒုတိය යනු.
ද්විතීයා විභක්ති විධාන සූත්‍රයි.
ද්විතීයා විභක්ති විධාන සූත්‍රයි.
කම්මත්තේ යනුද?
කම්මත්තේ යනුද?
ද්විතීයා යනුද?
ද්විතීයා යනුද?
පදයෝය.
පදයෝය.
පද දෙකකි.
පද දෙකකි.
එතකොට අපි මේ පද දෙක මේ පද දෙකක සූත්‍රයක් අපි ඒකේ පද ටික ගලපලා සම්බන්ධය කියනවා. සම්බන්ධයයි පදාර්ථයයි. එතකොට කොහොමද පද ගැලපෙන්නේ? ඔය තියෙන පිළිවෙලටම තමයි. එතකොට ආපහු මේ විදිහටම අපි තව වතාවක් කියවෙනවා. කම්මත්තේ
කම්මත්තේ
කර්ම අර්ථයෙහි
කර්ම අර්ථයෙහි
ဒုတိය
ဒုတိය
ဒုတိය විභක්තිය වේ
ဒုတိය විභක්තිය වේ.
ඊට පස්සේ දැන් අපි මේකේ වෘත්‍ය සූත්‍රයේ වෘත්‍ය කියාගෙන යනවා. නේද? මොකක්ද මේ සූත්‍රයෙන් කියපු අර්ථය කියලා. යම් කරෝති
යම් කරෝති
යමක් කරයිද
යමක් කරයිද
තං එය
තං එය
කම්මං නාම
කම්මං නාම
කර්මය නම් වෙයි
කර්මය නම් වෙයි
තත්ත ဒုတိයා හෝති
තත්ත ဒုတိයා හෝති
ඒ කර්ම අර්ථයෙහි
ඒ කර්ම අර්ථයෙහි
ဒုတိයා විභක්තිය වෙයි
ဒုတိයා විභක්තිය වෙයි
අං
අං
ဒုတိය විභක්ති ඒක වචනයෙහි
ဒုတိය විභක්ති ඒක වචනයෙහි
අං යන
අං යන
විභක්ති ප්‍රත්‍යයෙහිදී
විභක්ති ප්‍රත්‍යයෙහිදී
බුද්ධං
බුද්ධං
එවිට බුද්ධං යැයි පදයක් සැකසේ
එවිට බුද්ධං යැයි පදයක් සැකසේ
යෝස ඒ
යෝස ඒ
බහුවචන යෝ ප්‍රත්‍යහට
බහුවචන යෝ ප්‍රත්‍යහට
ඒකාර ආදේශයක් වෙයි
ඒකාර ආදේශයක් වෙයි
බුද්ධි
බුද්ධි
ဒုတိය බහුවචනයෙහි
ဒုတိය බහුවචනයෙහි
බුද්ධි යන්වෙන්
බුද්ධි යන්වෙන්
පදයක් සැකසී
පදයක් සැකසී
අන්න එතකොට දැන් කියාගෙන ගියා කොහොමද මේ ဒုတိය විභක්තිය යෙදෙන්නේ කියන එක ගැන. ඒතකොට ဒုတိය විභක්තියේ විභක්ති ප්‍රත්‍ය දැන් සිංහලයේදී නම් අපි උදාහරණයක් ගමු. මිනිසා ගසක් කප ප්‍රසිද්ධම උදාහරණයක් නේද? නිතර ගන්න නේද? මිනිසා ගසක් කපයි. එතකොට මේ උදාහරණේ ගත්තම අපි මේකේ උක්ත පදේ මේ ක්‍රියාවෙන් උක්ත වෙන පදේ. එහෙම නැත්නම් අපි එදා කතා කළා කර්තෘ සහ උක්තය කියන දෙකේ වෙනස කියමු බලන්න කාට හරි අපි දෙමු අනිත් අයට කියලා දෙන්න හැමදාම අපිමනේ කියලා දෙන්නේ නේද වෙනසකටත් එක්ක හැමෝම එහෙම මෙහෙ බලාගෙන ඉන්න මේ පැත්ත බලන්නේ කවුරු නේද එතකොට අන්න ඒ වෙනස අපි හොඳට වෙනස තේරුම් අරන් තියෙන්න ඕනේ. එතකොට වාක්‍යයක හැම වෙලෙම කර්තෘම නෙවෙයි උක්ත පදේ කියලා කියන්නේ. ඒකයි පැහැදිලි කරගන්න ඕන කතාව. ඒක තමයි අපිට කියන්න ඕන උනේ. එතකොට වාක්‍යයක කර්තෘ පදේ කියන්නේ ක්‍රියාව කරන්න. ඒක ඉතින් මතක තියාගන්න. ඊට පස්සේ උක්ත පදය කියලා කියන්නේ ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන පදේ. ක්‍රියාවේ මේ ක්‍රියාව වෙනස් කරොත් ක්‍රියාවේ පුරුෂය වචන බෙහෙද ඒක වචන බහුවචන එක වෙනස් කළොත් වෙනස් වෙන යම් පදයක් තියෙනවද ඒක උක්ත පදයයි ක්‍රියාව කරන කෙනා තමයි කර්තෘ කියන්නේ දැන් මේ වාක්‍යයේ එතකොට මේ කපයි කියන ක්‍රියාපදේ අපි කපමු කියලා වෙනස් කරොත් වාක්‍ය ගැලපෙනවද මිනිසා ගසක් කපමු කියලා කියන්න පුළුවන්ද? එහෙමනම් කොහොමද ඉන්න ඕන? කපමු කියන ක්‍රියාපදේ තියන්න ඕන නම් කොතනද වෙනස් වෙන්න ඕන? ඔව් මෙන්න මේ පදේ වෙනස් වෙන්න ඕන. එහෙමනම් අපි කියලා ඉන්න ඕන. මේක කපමි කියලා තිබ්බනම් මෙතන මම වෙන්න ඕන. මම ගසක් කපමි. දැන් සිංහලේ ඒක හුරු වෙන්න ඕන. ඒක වචන බහුවචන කියලා තියෙනවා. පුරුෂ තුනක් තියෙනවා. ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ කියලා. එතකොට ඒක වචනයේදී සිංහලයේදී අගට එකතු වෙන්නේ මෙන්න මේ ඊ කියන කොටස. ඊට පස්සේ බහුවචනේ ටි. මේ විදිහට මේ සිංහලේ යෙදෙන්නේ. දොර මේ ප්‍රථම පුරුෂය කියලා කියන්නේ දැන් මධ්‍යම පුරුෂය උඩට මේකට අයිති වෙන්නේ මම කියන එක ඒක වචනයේදී බහුවචනයේදී අපි. ওই දෙක විතරයි උක්ත පද විදිහට එන්නේ උත්තම පුරුෂයේදී. මධ්‍යම පුරුෂයේදී ඔව් නුඹ ඔව් තෝ තෙපි කියලා කියනවා නේද ternary. මේ වගේ තෝ තෙපි ඉතිරි සියලුම ඒක වචන පද ප්‍රථම පුරුෂයි. සියලුම ඒක වචන පද පණ තියෙන පණ නැති සියලු ඉතිරි ඒක වචන පදයි තියෙන්නේ ප්‍රථම පුරුෂයේ. එතකොට බහුවචනයේ ඒකේ සියලු බහුවචන පද ප්‍රථම පුරුෂ බහුවචනයට අයිති වෙන්නේ. එතකොට ඉරපායයි කියලා කිව්වොත් ඒක අයිති වෙන්න ඕන මෙතෙන්ද. ඒක වචන පදයක් මම කියන පදේ නෙවෙයි නුඹ කියන පදේකුත් නෙවෙයි. ඒ කියන්නේ මේ උත්තම පුරුෂය කියන්නේ තමන්ට සම්බන්ධ පද කියන එකයි. මධ්‍යම පුරුෂ කියන්නේ තමා ඉදිරියේ ඉන්න තියෙන දේවල්. එතකොට ප්‍රථම පුරුෂයයි කියලා කියන්නේ ඒ දෙකෙන් බැහැර. තමන්නුත් නෙවෙයි, තමන් සම්බන්ධවත් නැහැ. ඒ කියන්නේ මම අපි කියන දෙකත් නෙවෙයි. නුඹ නුඹලා කියලා කියන ඉස්සරහා ඉන්න අයත් නෙවෙයි. එතනින් බැහැර දේවල්. පැහැදිලිනේ. එතකොට අනිත් සියලුම ඒක වචන පද එතකොට ප්‍රථම පුරුෂයි. අනිත් සියලුම බහුවචන පද ප්‍රථම පුරුෂ බහුවචනයි. එතකොට ප්‍රථම පුරුෂ ඒක වචනයි නම් ඊ කියලා කොටසක් තමයි ක්‍රියාපදයකට එකතු වෙන්නේ. බහුවචන නම් ති. අපි යනවා කියන ක්‍රියාව ගත්තොත් යයි, යති, යහි, යහු, යමි, යමු. එහෙමයි සිංහලේ කියෙදෙන්නේ. කත් ඒ උක්ත පදෙත් එක්ක කියනවා නම් ඔහු යයි, ඔහු යති, නුඹ යහි. ඔව් අපි තෝ කියලා කියන්න පුළුවන්. තෙපි යහු, මම යමි, අපි යමු. පැහැදිලිනේ. එතකොට ඒ විදිහටම පාලි භාෂාවේ යෙදෙන හැටි තමයි අපි එදා කතා කරේ. ටිකක් ternary ආශුන්ලට නම් මතකයි. එතකොට මේ රටාවටම පාලි භාෂාවේ ප්‍රථම පුරුෂ ඒක වචන බහුවචන කියලා ගත්තම දෙන්නේ අපි අර යනවා කියන ක්‍රියාපදේම ගත්තොත් මේ විදිහට මෙතෙන් එතකොට එකතු වෙන්න ඕන ගච්. පාලියෙන් නම් ගච්ඡ කියන කොටස. ගච්ඡ ඊට පස්සේ යයි කියන එක ගච්ඡති. ඔතන ගච්ඡති, ගච්ඡanti, ගච්ඡති, ගච්ඡත, ගච්ඡාමි, ගච්ඡාම කියලයි එතකොට පද හැදෙන්නේ. එතකොට උක්ත පදෙත් එක්ක අපි දාලා කිව්වොත් ඔහු යයි කියන එක පාලි කියන්නේ සෝ ගච්ඡති, තේ ගච්ඡanti, මෙතන එතකොට ත්වං ගච්ඡසි තුම්හි ගච්ඡත මම කියන එකට අහං ගච්ඡාමි මයං ගච්ඡාම. එතකොට ඔන්න ඔය රටාව අපි ඉස්සෙල්ලම හොඳට පැහැදිලි කරගන්න ඕන. ඊට පස්සේ දැන් මේ විභක්ති ගැන, නාම විභක්ති ගැන දැන් මේ කියන්නේ ක්‍රියාපදයක යෙදෙන විදිය. එතකොට පැහැදිලි මෙතන දැන් තියෙන්නේ කපයි කියලයි ක්‍රියාපදයේ තියෙන්නේ. එහෙමනම් මෙන්න මෙතනයි කෙලවර බලපුවම් පේනවා මේ තියෙන්නේ ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක්. එහෙමනම් මෙතෙන්ද එන්න ඕන ප්‍රථම පුරුෂ ඒක වචන පදයක් තමයි නාම පදේ විදියට උක්ත පදේ විදියට එන්න ඕන. මම අපි ඒවා ඇවිල්ලා බෑ. වැදිනේ. එහෙමනම් මෙතෙන්ද එන්න ඕන මොකක් වගේ එකක්ද? කපයි කියන එක ඉතින් ඔහු කියන්න පුළුවන්. ඇය කියන්න බැරිද? ඒත් පුළුවන්. ඉතින් ඒක වචන ඕන පදයක්. එතකොට මම සහ මම අපි කියන පදයි නුඹ නුඹලා කියන මේ පදයි හැරුණම අනික ඕනම ඒක වචන පදයක් මේ දෙන්න උක්ත පදේ විදිහට ගන්න පුළුවන් මේකේ. පැහැදිලි ඇති. තොර මේක අපි වෙනස් කරනවා කපයි කියලා තියෙන එක කපමු කියලා වෙනස් කරනවා. කපමු. දැන් මෙන්න මෙතන මේ තියෙන්නේ මේ පදේනේ. එහෙමනම් මේක ගැලපෙනවද මේ මේ පදේ? ගැලපෙන්නේ නැහැ. එහෙමනම් එතෙන් එන්න ඕන ඔව් අපි කියන අර්ථය. එහෙමනම් අපි ගතක් කපමු වෙන්න ඕන. පැහැදිලිද? එහෙමනම් මෙන්න මේ කපමු මෙතන මේ ක්‍රියාපදේ වෙනස් කරද්දී වෙනස් වුණේ මෙන්න මේ පදේ. මිනිසා කියන පදේ. ඒක අපි වුණා. මිනිසා කියලා තියන්න බෑ දැන්. අපි කියලා වෙනස් වුණා. මේක තවත් වෙනස් කරොත් කපති කියලා මෙතන වෙනස් කරන් වෙනවා. මිනිසා ගසක් කපති වෙන්න බෑ. එහෙම නැත්නම් අපි තමු කපහි කියලා තිබුණොත් එහෙම මේ පදේ මිනිසා කියලා තියෙන්න බෑ. නුඹ වෙන්න ඕන. එහෙම නැත්නම් තෝ කියලා ඒ වගේ පදයක් එන්න ඕන. අන්න ඒ විදිහට මේ ක්‍රියාපදේ වෙනස් කරද්දී වෙනස් වෙන පදයක් තියෙනවා නම් ක්‍රියාපදෙත් එක්කම ඍජු සම්බන්ධයක් තියෙන පදයක් තියෙනවා නම් ඒ පදයට අපි කියනවා වාක්‍යයේ උක්ත පදය කියලා. මේ ක්‍රියාපදෙන් කියවෙන්නේ මේ පදය. ක්‍රියාපදෙත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන මේ පදේ. ඒ නිසා අපි ඒකට කියනවා වාක්‍යයේ උක්ත පදය කියලා. පැහැදිලි ඇති. ගැටලුවක් තියෙන ඉක්මනට අහන්න බලන්න ඔතන. කාට හරි. පැහැදිලි. මෙන්න මේ ටික ඉතින් හුරු කරලා තියාගන්න ඕන. නේද? කීප එක දාලා මේ ටික හුරු කරලා කියලා හුරු කරගෙන තියාගන්න ඕන. හරි. ඊට පස්සේ වාක්‍යයේ කර්තෘ පදේ කවුද කියන එක වෙනම හොයාගන්න ඕන. එතකොට අපි බලන්න ඕන මේ වාක්‍යයේ දැන් අපි මේ කපමු කියන ක්‍රියාපදෙත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන නිසා මේ පදය අපි මේ පදයට කිව්වා උක්ත පදය කියලා. ඒක නිසා මේක උක්තය. එතකොට නාම පද දෙකක් වාක්‍යයේ තියෙනවා නම් දෙකක් හෝ ඊට වැඩි ගාණක් තියෙනවා නම් මේකේ උක්ත වෙන්නේ එක පදය. නාම ඒ ඍජු සම්බන්ධයක් තියෙන දැන් කර්තෘ කර්ම කියලා දෙකක් ගත්තොත් වාක්‍යයේ නාම පද දෙකක් තමයි කර්තෘ කර්ම කියලා අපි වෙන් කරන්නේ. එතකොට කර්තෘ පදය අපි ඒකත් කතා කරමුකෝ. එතකොට මේකෙම අපි බලනවා දැන් මේ ගහක් කියන පදේ මේකත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවද කියලා. දැන් මේ ගහක් කියන පදේ අපි වෙනස් කරනවා බහුවචනෙට දානවා ගස් කියලා. මිනිසා අපි මේක අපහු තිබ්බ විදිහටම කියමු. කපයි කියලා. එතකොට මිනිසා ගසක් කපයි කියලා තියෙනවා. දැන් මේ කපයි කියන ක්‍රියාපදේ වෙනස් කරද්දී මේක වෙනස් කරන්න උනා. හැබැයි මේ ගසක් කියන එක වෙනස් කරන්න ඕනද? ක්‍රියාපදේ වෙනස් කළා කියලා මේක වෙනස් කරන්න වෙනවද? වෙන්නේ නැහැ. අපිට මේක වෙනස් කළයි කියලා ක්‍රියාපදයට බලපෑමකුත් නැහැ. අපි ගසක් කියන එක ගස් කියලා බහුවචනයකට දානවා. මිනිසා ගස් කපයි. වෙන්න බැරිද? පුළුවන්. එක මිනිහෙක් ගස් ගොඩක් කපනවා. එතකොට මෙතෙන් මොන පදේ දැම්මත් මේ පදේ වින්නමට මේකේ ක්‍රියාපදෙත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ. අන්න ඒ නිසා ක්‍රියාපදෙත් එක්ක එහෙම ඍජු සම්බන්ධයක් නැති පදයට අපි කියනවා අනුත්ත පදය කියලා. උක්තයි කියලා කියන්නේ ඍජු සම්බන්ධයක් තියෙනවා කියන අර්ථය, කියවෙනවා කියන අර්ථය, ක්‍රියාපදෙන් කියවෙනවා කියන අර්ථය. ඒතර ක්‍රියාපදයෙන් කියවෙන්නේ නැති කියන අර්ථයෙන් අනුත්ත කියලා මේකට කියනවා. අනුත්ත පදයක්. වාක්‍යයේ අනුත්ත පදයක්. ඒත් එක්කම අපි තව ක්‍රමයකට බලනවා මේ වාක්‍යයේ තව පැත්තකින් මේ ක්‍රියාව කරන කෙනා කවුද? ක්‍රියාව කරන කෙනා මෙන්න මේ මිනිසා කියන කෙනා. කපන්නේ කවුද කියලා අපි අහුවොත් ප්‍රශ්නය. මිනිසා කියලා උත්තරයක් දෙනවා. එහෙනම් මේ ක්‍රියාව කරන්නේ මිනිසා. ඒ නිසා අපි මේ ක්‍රියාව කරන කෙනාට නමක් දෙනවා කර්තෘ කියලා. එතකොට මේ එකම මේ පදයට නම් දෙකයි. උක්ත පදය සහ කර්තෘ පදය. මේ ගසක් කියන පදයට අපි එක ක්‍රමයකට කිව්වා අනුක්ත පදයක්. තව ක්‍රමයකට මේකට කියනවා මේ ක්‍රියාවට යටත් වෙන පදේ ගසක් කියලා කියන්නේ. ඒ ක්‍රියාව කපයි කියන ක්‍රියාව ඒකට ලක් වෙන පදේ. එහෙම නැත්නම් කැපෙන්නේ මොකක්ද? දැන් කපනවා කියන්නේ ක්‍රියාව. ඒකට ලක් වෙන්නේ මොකක්ද කියන එක දැනගන්න අපි ප්‍රශ්නයක් අහනවා. කැපෙන්නේ මොකක්ද? එහෙම නැත්නම් මිනිසා ගසක් කපයි කියපුවාම ඒ කැපීම ලබන්නේ කවුද කියලා අපි ප්‍රශ්නයක් අහුවොත් කැපීමට ලක් වෙන්නේ කවුද? ඒ කැපීම් ක්‍රියාවට යටත් වෙන පදේ මොකක්ද කියලා අහුවොත් අන්න උත්තරේ ලැබෙනවා ගහ. කැපීමට ලක් වෙන්නේ, කැපීම ලබන්නේ ගහ. කැපීමට යටත් වෙන පදේ. අන්න ඒ නිසා අපි මේකට නමක් දෙනවා වෙනම කර්ම පදය. වාක්‍යයක කර්මය කියන්නේ ක්‍රියාව ලබන පදය කියන එකයි. කර්මය මේ එතකොට මේ ගසක් කියන පදේටම අපි කලින් නමක් දුන්නා අනුක්ත පදය කියලා. ඒ වගේම ඒකට තවත් නමක් දුන්නා කර්ම පදය. මේ මිනිසා කියන පදේට අපි කලින් නමක් දුන්නා උක්ත පදය. මේ උක්තද නැද්ද කියන එක බලන ක්‍රමයට උක්ත පදය කියලා හොයාගත්තා. ක්‍රියාව කරන්නේ කවුද කියලා බලලා කර්තෘ කියලා නමක් දුන්නා. ඒ නිසා අපි මේ පදේට නමක් කියනවා උක්ත කර්තෘ, උක්ත කර්තෘ පදය කියලා. මේ පදයට අපි නමක් දෙනවා අනුක්ත කර්ම පදය කියලා. පැහැදිලි ඇති. එතකොට මෙන්න මේ ටික හොඳට ටිකක් ඔළුවේ තියාගන්න. කොහොමද මේ වාක්‍යයක උක්තය හොයාගන්නේ? එතකොට ඒක උක්තයි නම් අනිත් පදේ අනුක්තයි. ඊට පස්සේ කර්තෘ හොයාගන්නේ කොහොමද? කර්මය හොයාගන්නේ කොහොමද? මෙන්න මේ ටික අපි මෙයා කරගත්තම අපිට මේ වාක්‍යයක තියෙන කොටස් ටික පැහැදිලි කරගන්න පුළුවන්, ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේ ටික අපි හොඳට දැනගත්තම ඊට පස්සේ අපිට ඉතිරි ටිකට ගොඩක් ලේසි. හරි. ඊට පස්සේ දැන් අපි මේ ဒုတိယා විභක්තිය ගැනනේ කතා කරගෙන යන්නේ. එතකොට කිව්වේ කම්මත්තේ ဒုတိယා. වාක්‍යයක කර්මපදය තියන්නේ ဒုတိယා විභක්තියෙන් කියලා. දැන් කර්මපදේ අපිට ඕන විදිහට කියන්න බෑ. ඒකයි මේ කියන්නේ. දැන් ඒ නිසා තමයි ඒ ဒုတိယා විභක්තියට ဒုတိယා විභක්තියේ පද හදාගද්දී මුල් අපි හිතමුකෝ මුල් පදය බුද්ධ කියන පදය. ඒක අපි විභක්ති ගන්නන්න යද්දී ဒုတိယා ඒක වචනේදී අං කියන විභක්ති ප්‍රත්‍ය එකතු වෙනවා. බහුවචනේදී යෝ කියන විභක්ති ප්‍රත්‍ය එකතු වෙනවා. මේ යෝ වලට ඒ කියලා ආදේශයක් එනවා. මේ ටික අපි මකන්නා නේද? තොට බුද්ධ කියන පදයට අං කියන කොටස එකතු වෙලා බුද්ධං කියලා පදයක් හැදෙනවා. බහුවචනින්ට බහුවචන පදේ බුද්ධේ කියලා පදයක් හැදෙනවා. එතකොට මේකේ අර්ථය අපි කියන්නේ කොහොමද සිංහලෙන්? ඔව්. මේ සිංහල භාෂාවෙත් ওই විභක්ති ටික ඒ විදිහට කියන්න අපි හුරු වෙන්න ඕනේ. ඉතින් අපි අර දුන්න කොළයක් නේද? ඒ ටිකේ කොහොමද තිබුණේ? මිනිසා කියන පදේ ප්‍රථමාවෙදි කියන්නේ මිනිසා මිනිස්සු, ද්විතියාවෙදි මිනිසා මිනිසුන්. එතකොට ද්විතියාවට එද්දී අපි ඒක කියද්දී පොඩි වෙනසක් තියෙනවා. පැහැදිලිද? මිනිසා මිනිසුන් කියලායි කියන්නේ. ඒ විදිහටම පාලි භාෂාවෙත් ඒ ප්‍රථමාවෙදි බුද්ධෝ බුද්ධා, ද්විතියාවෙදි බුද්ධං බුද්ධේ කියලායි හිටින්නේ. එතකොට මේ ද්විතිය විභක්ති අපි යොදා ගන්නවා කියලා කිව්වේ මේ පද ටික අපි යොදන්නේ. එතකොට වාක්‍යයක කර්ම පදය ලියන්නේ. වාක්‍යයක කර්ම පදය. එතකොට කර්ම පදය ලියන්න ඕන මෙන්න මේ ද්විතිය පදයකින්. ඒක වචන නම් ද්විතිය ඒක වචනෙන්, බහුවචන නම් ද්විතිය බහුවචනෙන්. දැන් අපි එතකොට වාක්‍යයක් ලියන්න යනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශන සීක. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශන සීක කියලා ලියන්න යනවා. ලියන්න යද්දී ඕකේ දැන් මතක තියාගන්න තියෙන්නේ කර්තෘකාරක වාක්‍යයක හරි લેසි ක්‍රියාව කරන කෙනාම තමයි වාක්‍යයේ උක්ත වෙන්නේ. ඒක නිසා හරි લેසි ක්‍රියාවේ කර්තෘ කවුද කියලා හොයාගත්තා නම් ඒ පදේ තමයි උක්ත වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රථමාවෙන් තියන්න ඕන පදේ. එතකොට ඒ ක්‍රියාවට යටත් වෙන කර්ම පදේ තමයි ද්විතියාවෙන් තියන්න ඕන පදේ. තොර බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සීක කියලා කියද්දි ඔය වාක්‍යයේ උක්ත පදයක් මොකක්ද? කත්‍රූ පදය, උක්ත කත්‍රූ පදේ බුදුරජාණන් වහන්සේ. තොර කත්‍රූ වෙන්නේ භාග්‍යතුන් වහන්සේනේ ධර්මය දේශනා කරන්නේ. තොර කර්ම පදේ මොකක්ද? ධර්මය කියන පදේ. එහෙමනම් මේ උක්ත පදය තියන්න ඕන මොන විභක්තියෙන්ද? ප්‍රථමාවේ. එතකොට කර්ම පදේ තියන්න ඕන ද්විතියාවේ. එහෙමනම් අනේ ධර්මයනේ. එතකොට දැන් කර්ම පදය. එහෙමනම් ඒක තියන්න ඕන ඒක වචනයක්ද බහුවචනයක්ද? ඒක වචනයි. එහෙමනම් මෙන්න මේ අං කියන විභක්ති ප්‍රත්‍ය තමයි එකතු වෙන්න ඕන. එහෙමනම් කොහොමද ධම්ම කියන පදේට අං කියන කොටස එකතු වෙලා කොහොමද පදේ හැදෙන්න ඕන? ධම්මං කියලා හිතින්න ඕන. බුදුරජාණන් වහන්සේ කියන පදේ වාක්‍යයේ උක්ත කර්තෘ. ඒ නිසා ප්‍රථමාවෙන් තියෙන්න ඕන ඒක වචනද බහුවචනද? ඒක වචනයි. එහෙමනම් එකතු වෙන්න ඕන විභක්ති ප්‍රත්‍ය සී ප්‍රථමානේ. ප්‍රථමාවේදී සී යෝ අං යෝ කියලා හිටින්නේ දැන්. පැහැදිලිනේ? ප්‍රථමාවේ සී හට ඕ ආදේශයක් ගත්තා. ඕ කියන කොටස තමයි එන්නේ. යෝ හට ආ ආදේශයක් ගත්තා. තොර බුද්ධෝ බුද්ධා බුද්ධං බුද්ධි එහෙම නින්න ඕන. එතකොට වාක්‍ය එහෙමනම් දැන් අපි දේශනා කරයි කියන එක දේසේති කියලායි ක්‍රියාපදයේ හැදෙන්නේ. ඒක වචන නිසා මේ කියපු විදිහට ති කොටසින් ඉවර වෙන්න ඕන. එහෙමනම් වාක්‍ය අපි හදලා කියමු බලන්න. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක අපි අලුත් අයට කියමු. පෞරුජිත සංයම් බලන්න. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සීක. ඔව්. එළියලා තියනවා උඩින්. හරි. බුද්ධෝ ධම්මං දේසේති. ඒතර බුදුරජාණන් වහන්සේලා ධර්මය දේශනා කරන සීක කියලා බහුවචනෙට තියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේලා කියලා මේක බහුවචනෙට ගියොත් කර්තෘ පදේ කොහොමද එන්න ඕන? බුද්ධෝද? ඔව්. බහුවචනයේදී බුද්ධා වෙන්න ඕන. උක්ත පදේනේ ප්‍රථමා බහුවචන. ධර්මය කියද්දී ඒක ඒක වචනම තමයි. හැබැයි ක්‍රියාපදේ බහුවචන වෙන්න ඕන. දේසේති කියන එක දේසෙන්ති කියලායි හැදෙන්නේ. නේද? හරි. අපි අර කලින් කියපු වාක්‍ය ගත්තොත් මිනිසා ගසක් කපයි. මිනිසා කියන එක කොහොමද විමල ජීවයස්ම? ප්‍රථම පුරුෂද? හා කියමු බලන්න. කියමු පාලියෙන් වාක්‍ය. මනුස්සෝ රුක්ඛං චින්දති. මනුස්සෝ කිව්වේ මිනිසා. එතකොට ඒ ප්‍රථම පදේ ප්‍රථම පුරුෂ ඒකවචනයි. ඒ නිසා මනුස්සෝ කියලා මේ විදිහට හිටා මනුස්සු. ඊට පස්සේ රුක්ඛං කියන පදේ කර්ම පදේ වාක්‍යයේ ဒုတိယ ඒක වචනයි. ඒ නිසා මේ බුද්ධං පදේ වගේ ဒုတိယ ඒක වචනයි. ඊට පස්සේ චින්දති කියන ක්‍රියාපදේ තී ප්‍රත්‍යකින් ඉවර වෙනවා ඒක වචන නිසා. ඊට අපි ඒක වාක්‍ය ඒ මනුස්සෝ රුක්ඛං චින්දති කියන ක්‍රියාපදේම අපි මේ විදිහට පුරුෂ තුනටම දාලා ඒක වචන බහුවචන කියාගෙන යමු බලන්න. මනුස්සෝ රුක්ඛං චින්දති. මනුස්සා ත්වං
රුක්ඛං චින්දති.
තුම්හෙ
රුක්ඛං චින්දති.
අහං
රුක්ඛං චින්දාරාමි.
මයං
රුක්ඛං චින්දාරාමි.
ඔව්. අපි යෝග සිංහලෙන් කිව්වොත් මිනිසා ගත
අපයයි.
මිනිස්සු
ගත
අපයයි. ඔව්. ගත කියලා ඒක වචනේ විතරයි. ගස් වෙන්නේ නැහැ. මිනිස්සු ගත
කපදි.
නුඹ ගත කපහි.
නුඹ ගත කපහු. මම ගත කපමි. අපි ගත කපමු.
ତର ଏକମ ପାଳିଙ୍ଗ କିଉତ ଆପହୁ
ମନୁଷ୍ୟ ରୁଖାଂ ଚିନ୍ଦତି ମନୁଷ୍ୟ ରୁଖାଂ ଚିନ୍ଦନ୍ତି
ତ୍ୱାଂ
ରୁଖାଂ ଚିନ୍ଦସି ତୁମ୍ ହେ ରୁଖାଂ ଚିନ୍ଦତ ଆହାଂ ରୁଖାଂ ଚିନ୍ଦାମି ମାୟାଂ ରୁଖାଂ ଚିନ୍ଦାମ
ହରି ତୋଟ ଅନ୍ନୟ ରଟାବ ଟିକକ ହୁରୁ କରଗନ୍ନ ତୋଟ ପେହଦିଲି ଭେଇ ମେ ଟିକେ ତିନ ସମ୍ବନ୍ଧି නේද? හරි. එතකොට දැන් අපි කර්ම විභක්තිය ගැනයි කතා කරේ. කර්ම අර්ථයේ ဒုတိය විභක්තිය දෙනවා කියලා අපි ဒုတိය විභක්ති පදේ හැදෙන හැටි දැන් කතා කරේ. එතකොට සූත්‍රයේදී කියන්නේ යම් කරෝති තං කම්මං නාම. යමක් කරනවද? අන්න ඒ දෙයට තමයි කර්මය කියලා කියන්නේ. පැහැදිලිනේ? එතකොට ඒ කරන දේ තින් ධර්ම දේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක කියලා කිව්වම බුදුරජාණන් වහන්සේ කුමක් කරන සේක්ද? හැබැයිනේ කුමක් දේශනා කරන සේක්ද කියලා හෙව්වොත් ධර්මය. අන්න ඒ තමයි කර්මපදි. කරන දේ. වැඳිමිනේ. ඔව්. ඊට පස්සේ කිව්වේ ඒ කර්ම අර්ථයේ ဒုတိය විභක්තිය වෙනවා. ඊට පස්සේ අං කියලා වචනයක් තියෙනවනේ. ඒ කිව්වේ ඒක වචනේදී මෙන්න මේ අං කියන විභක්ති ප්‍රත්‍ය යෙදෙනවා. ඊට පස්සේ බුද්ධං කියලා පදයක් හැදෙනවා. කොහොමද බුද්ධං පදේ හැදුනේ? ඉක්මනට කවුරු හරි හදමු බලන්න. තේජානන්ද ဒုတိය ඒක වචන පදේ. හරි, එතකන් අනිත් අය අපි බලාගෙන යමු. එතකොට බහුවචන පදේ කොහොමද විමල ජීවයස්ම හැදෙන්නේ? ඊළඟ එක හදන්න ඕනේ බෝඩ් එකේ. ဒုတိය බහුවචන පදේ. ඔව්. සූත්‍ර විදියට. බුද්ධ ඉතින් තව ඇතින් සමාන ලකුණු දාගත්තම නිදා ටික ගන්න ඕනේ. පෙයාල මත දාන්නේ යටි කොට නිවෙන දාන්නේ මැදි සමාන ලකුණු පෙයටි. හදුවද කලින් පද? කොයි මොකද්ද දෙන්නේ? කොහල් වෙයි? ඔයිට කලින් හල් කරන්න කලින් තව වැඩ තියෙනවා. තව සූත්‍ර කීයක් තියෙනවා? ඊළඟට කියමු බලන්න ඊළඟට එන්න ඕන සූත්‍රය. මුලින්ම ඕ ලිංගංච නිපච්චති. බුද්ධ කියලාම තිබිලා ලිංගංච නිපච්චති. ඒක මෙතෙන් ගිහින්. දැන් මේ ဒုတိය පදේ නේ හදන්නේ. කම්මත්ති ဒုတိය. ඒ විදිහට වික්‍රමාවක් දාගත්තොත් ඇති.
නේ, තව කිනවා සුදු.
බලන්නේ. තතෝච විභක්තිය. ඊළඟට විභක්තියෙදි විභක්ති ප්‍රත්‍ය ටික පිළිවෙලට එන්න ඕන. මොකද CEO යෝ වේදිත ඩොට් එකක් එන්නේ. ඊට පස්සේ ඒකෙම අපහු කම්මත්තේ දැන් අපි හදන්න යන්නේ ဒုတိය පදේනේ. කම්මත්තේ ဒုတိය. මහත්කාන්ත. ဒုတိය. ඊට පස්සේ අතන කම්මත්තේ ဒုတိය කියද්දී මේ බුද්ධ පදයට එකතු වෙන්න ඕන. ඔව්. ဒုတိය විභක්ති ප්‍රත්‍ය දෙක බුද්ධ අං යෝ බුද්ධ ධන දැන් කම්මත්තේ ဒုတိය කියද්දී ဒုတိය විභක්තිය විභක්ති ප්‍රත්‍ය දෙක එකතු වෙන්න ඕන. ඒ දෙකම පොදුවේ දාන්නේ අපි. දැන් ဒုတိය විභක්තිය කියපුවාම එතකොට ඒකේ නියතය නිශ්චිතව කියන්නේ දැන් ඒක වචනේ දහ දන්න යන්නේ බහුවචනේ දතාවම කිව්වේ නෑනේ. ඒ නිසා කර්මාර්ථයේ ဒုတိය විභක්තියේ යෙදෙනවා. ဒုတိය විභක්තියේදී අං සහ යෝ කියන පද දෙක දාන්න ඕන. දැන් අර සිංහලයේදී නම් අපි ඔව් ඒකෙදී වෙනම පද ටිකක් තියෙනවා. මේ අපි ඒ වගේ ඉස්සරහට කතා කරමු. සිංහලයේදීත් ඒ විදිහටම විභක්ති ප්‍රත්‍ය තියෙනවා. සිංහල භාෂාව අපි සටහනක් දුන්න කලින් දවසක්. එතකොට ඒකෙදී මේ විභක්ති ප්‍රත්‍යය දෙනවයි කියලා. එතකොට ඒ විදිහටම පාලි භාෂාවෙත් අං යෝ කියන විභක්ති ප්‍රත්‍ය දෙක දාලා දැන් අපි ඒක වචනේ මුලින් හදන්න යන්නේ. ඒ නිසා අපි වරහන් ඇතුලේ දානවා න්‍යායක් ඒකම් හි වත්තබ්බේ ඒක වචනයි. එකක් කිය යුතු කල්හි ඒක වචනේ යෙදෙ කියන එකයි තේරුම. ඒකම් හි
අර මෙසියෝ අනියෝ ඒ සූත්‍රයේ දිනවනේ. ඒ සූත්‍රය අපි දෙකෙන්නේ අර එකතු වෙන්න ඕන නැහැ මොකක්ද?
මොකද්ද? නෑ ඒක යටතේ විභක්ති ප්‍රත්‍ය ඔක්කොම එන්න ඕන.
ඒක
හරි. අතෙන්ට එකතු වෙන්නේ නැහැ. නෑ නෑ. එතෙන්ට එකතු කරන්නේ නැහැ. මොකද එතෙන්ට එකතු කරන්න පුළුවන් කරනවා නම් විභක්ති ප්‍රත්‍ය ඔක්කොම එකතු වෙන්න ඕන.
ආ
ආ එහෙමයි. දැන් නියතයක් නැහැ නේ. ඒකම් වත්තබ්බේ ඒක වචන. හරි. ආ ඊට පස්සේ දැන් මොකද කරන්න ඕන? පූර්වතරය වෙන් කර ගන්න ඕන. හරි. හරි. ඊට පස්සේ පූර්වස්වරය ලොක් කරනවා. මොකද්ද සූත්‍රය? සරාසරි ලෝපංග. සරලු අපව බලන්න නැතුව කියන්න පුළුවන් වෙන්න ඕන. මේ ලෝපංගති
පිටනේ
තව ටිකක් තියෙනවා. ඒ ටික ඊට පස්සේ බලලා කියමුනේ.
ඒක බාර මතකයේ තියෙනවා.
සරලෝපෝ සරලෝපෝ මාදේශප්පච්චයා දින්හි සරලෝපේතු ප්‍රකති. ඊට පස්සේ එකෙන් කියවෙන්නේ මුල් අයන්න ඩොප් වෙලා පිටිපස්සේ අයන්නට මොකුත් කරන්න එපා. පිටිපස්සේ තියෙන ස්වරයට මොකුත් කරන්න එපා. ඊට පස්සේ නයේ පරං යුක්ති. හරි, පදින් හදලා පේන්න. ඊළඟ එක ආනන්දස්ම හදමුද? අද මේ විමල ජීවස් ඒ අස්මද ඕන් නැහැ. දැන් හදන්න දෙයක් නැහැ. දැන් ලියන්න තියෙන ඒවා එකයි දෙකයි වෙනස් කරන්න තියෙන්නේ. දොඩෝකේ හරිනි බුද්ධං කියන පදේ හැදුණු විදිය. ඊට පස්සේ බහුවචන පදේ කොහොමද හැදෙන්නේ? බුද්ධේ කියලා. එතකොට වෙනස් වීම වෙන්නේ දැන් කම්මත්තේ ဒုတိယා කියන තැනට නිකන් ওই විදියමනේ. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට ඒකම්හි වත්තබ්බේ කියන එක බහුම්හි වත්තබ්බේ බහුවචන. හරි. ඒකම්හි කියන තැන බහුම්හි කියවා. ඒක කියන එක විතරක් නෙකනම් එතන බහු කියලා දාගන්න. හරි. එතකොට විභක්ති ප්‍රත්‍ය හරිද? හරි. ඊට පස්සේ බහුවචන ප්‍රත්‍ය යෝ ප්‍රත්‍ය අපි ගන්න ඕන. අං යෝ අර සිංහලයේදී නම් මිනිසා මිනිස්සු එතකොට ආ ඌ ආ උන් ඔය විදිහට යෙදෙන්නේ සිංහලයේදී මිනිසුන් කියලා. ඒ වගේ පාලියේදී යෝ ප්‍රත්‍යයට වෙනසක් වෙනවා නෑ. ඕකේ ඔය විදිහටම තියන්න. ඊට යටේකින් වෙනස් කරාම යෝ ප්‍රත්‍යයට ඔතන වෙනස් කරන්න. ඔය හොඳම දේ එකක් තියලා මෙදින් එක පෙරක් දෙවනම් හරි. පුබ්බ මද හොටිත එකට යටින් අර පෙරිය එහෙම එනවා. ඔව් ඒ තිබ්බ එක අපු වියන් සරලෝපෝ පොඩියට ඒ මැදින් ඒ අතරින් ඊට උඩේගේ ඇති ඇති
මාදීනේ
උඩේක ඔය විදිහට මේවිලා යෝ ප්‍රත්‍යයට ඒ ආදේශයක් එනවා. අර ටික කමාවක් දාගත්තම හරි. ඔය ටික ඒ වෙන් වීම එහෙම වෙනවා. ඊට පස්සේ යෝ හට ඒ යන්නක්. නෑ එතෙන් ඒකතු කිරීම දාන්න. යෝ ප්‍රත්‍ය ඒ යන්නක් බවට පත් වෙනවා. කොහොමද? මොන සූත්‍රයෙන්ද? සබ්බ යෝනීනමා ඒ සියලු යෝ සහ නී කියන ප්‍රත්‍යවලට ආ සහ ඒ කියන ආදේශ දෙකක් වෙනවා කියලා. සබ්බ නෑ දීර්ඝ කරන්නේ අපි පාලි භාෂාවෙන්. හරි ඇති ඇති ඩොට් පෙරත් තියෙන. හරි. ඊට පස්සේ දැන් යෝ නෙවෙයි යටි කී තියෙන්න ඕනේ ඒ යන්න. හරි ඊට යට එකත් ඒක ඒ කරන හරි අන්තිමේ දෙන්න නයි බරන් එක. ඇති කවන්නේ අවසාන එක හරි දුට හරි නේද? පැහැදිලි. එතකොට මුල් මේ සූත්‍ර ටික ඒ විදිහට ලියවෙනවා. ඊට පස්සේ කර්ම අර්ථයේ ဒုတိယා විභක්තියේ යෙදෙනවා කියලා තින් අපි ඒ විදිහටම ගත්තා. ဒုတိယා විභක්තියේදී යෙදෙන්න ඕන අං යෝ කියන විභක්ති ප්‍රත්‍ය දෙක. ඊට පස්සේ දැන් බහු වචනේ හදන්න යන නිසා බහු වචන යෝ ප්‍රත්‍ය විතරක් ඉතිරි කරගත්තා. ඊට පස්සේ බහු වචන යෝ ප්‍රත්‍ය තියාගෙන අපි අර පූර්වස්වරය ව්‍යංජනෙන් අයින් කරගත්තා. ඒක පස්සේ කළත් කමන්නේ. ඒව පියවර පොඩ්ඩක් මාරු වුණාට ඊට පස්සේ ඒ යෝ ප්‍රත්‍යයට ඒකාර ආදේශයක් කළා. කලින් අපි කතා කරපු සබ්බ යෝනීන මායේ කියන සූත්‍රයෙන් ඊට පස්සේ අර මුල් ස්වරය ලොක් කළා සරලෝපෝ කියන සූත්‍රයෙන් නයේ පරන් සූත්‍රයෙන් එකතු කළා බුද්ධේ කියන පදයක් ඇදුණා ဒုတိယා බහුවචනෙ. එතකොට බුදුරජාණන් වහන්සේලා කියන එක තමයි තේරුම. එතකොට මිනිසා කියන පදේ පාලියේදී හැදුනොත් එතකොට කොහමද හැදෙන්න ඕනේ? ප්‍රථමා ඒක වචනේ manussani pade eka kohomada varane genne prathamaayika wacane manusso bahuwacane manussa dutiyaayika wacane manussan dutiya bahuwacane manusse me kramayata pahedilini etoṭa e tanaka api e prathama pada tika ara vidiyatama vaakyaka katru pade vidiyata yodenawa dutiya pada yedena vidiyakata vaakyak kiyum balanna hitala minisa kiyana pade සිංහලෙන් වාක්‍යයක් කියන්න බලන්න. මිනිසා කියන පදේ කර්ම පදේ විදිහට යෙදෙන වාක්‍යයක්. මිනිසා මරයි කියලා අපි දැනට කියමුකෝ මිනිසෙකු කියන එකත් කියනවා සිංහලේ. ඒක අනියත පදේ කියලා කියන්නේ. නියත අනියත ભેදයක් සිංහලේ තියෙනවා. පාලි භාෂාව එහෙම වෙනසක් නැහැ. ඒතර අපි කියමු අලියා මිනිසා මරයි. ඒතර මේකේ තේරුම දැන් මරන්නේ මේ කතෘ කවුද? අලියද මිනිහද? දැන් කාලේ වැඩිපුර අනිත් පැත්තත් වෙනවා නේද? ඒකම මිනිසා අලියා මරයි කියන්නත් පුළුවන් නේද? ඔව් මේකේ නම් හැබැයි දැන් ඒ කියපු විදියට අලියා අලියා තමයි දැන් කතරූපදී. එහෙමනම් කර්මපදී මැරීමට ලක් වෙන්නේ මැරෙන්නේ මිනිසා. එහෙමනම් අපි වාක්‍ය ලිව්වා අලියා මිනිසා මරයි. අන්න කර්මපදේ විදියට මිනිසා කියන පදේ ඒකවචන පදේ යෙදුන හැටි. ඒතොර බහුවචනින් කියමු බලන්න ඒ වගේ පදයක්. ඒ මිනිසා කියන පදේ කර්ම බහුවචනේ විදියට එන තැන. මිනිස්සු මරයි කිව්වොත් හරිද?
මිනිසුන්
මරයි. අලියා මිනිස්සු මරයි කිව්වොත් වෙලා තියෙන්නේ මිනිස්සු අලියාව මරලා. තේරුණාද කතාව? ඒතොර උක්ත පදේ මිනිස්සු වෙනවා. මොකද සිංහල භාෂාවේ ඒ මිනිස්සු කියන පදේ කර්ම පදේ විදිහට යොදන්නේ නැහැ. යොදන්නේ මිනිසුන් කියලා. එහෙම ලිව්වොත් වැරදි මිනිස්සු කියලා. ඒක නිසා දැන් අලියා මිනිසුන් මරයි. හැබැයි වචන මාරු වෙලා අලියා මිනිස්සු මරයි කියලා ලියන්න පුළුවන්. ලිව්වොත් ඒකෙන් අර්ථය මිනිස්සු එකතු වෙලා හැබැයි එහෙම මරති වෙන්න ඕන. අලියා මිනිස්සු මරති කියලා ලියන්නත් පුළුවන්. එතකොට උත්තර තැන් මාරු වෙලා. ඒකේ අර්ථය එතකොට මිනිස්සු අලියා මරයි කියන එකයි. වැදෙන්නේ මරයි නෙමෙයි මරති. ඔව්. හරි. එතකොට පැහැදිලි ඒ විදිහට පාලි භාෂාවේ අපි ඕකම ඔය පද ටික කියාගෙන අපි අනිත් පැත්තට වාක්‍ය දෙක ලියමු නේද? මිනිසා අලියා මරයි. නේද?
පළවෙනි එක එතකොට මේ ප්‍රථමා ඒකවචන ප්‍රථමා ඒකවචන මිනිසා අලියා මරයි. එතකොට මේ මිනිසා කියන ඒකවචන පදේ බහුවචනයකට ගත්ti මිනිස්සු අලියා මරති. තුන්වෙනි වචනේ අපි ගන්නේ දෙතියාවට. දෙතියා ඒක වචනයක. මේ මිනිස්සු මිනිසා කියන පදේ දෙතියාවට එන විදියකට අපි ලියනවා මේක මාරු කරලා දැන්. අලියා මිනිසා මරයි. ඒක බහුවචනෙට ගන්නවා. අලියා මිනිස්සු වෙන්න පුළුවන්ද? නැදිලි යති. මෙන්න එතකොට මිනිසා කියන පදේ ප්‍රථම ඒකවචන බහුවචන. ද්විතියා ඒකවචන, ද්විතියා බහුවචන. කර්මපදයේ විදියට එන නිසා නේද ද්විතියාවට ආවේ සිංහලෙන්.
මේ ටික පාළියට පෙරලලා ලියමු බලන්න කවුද.
ලියුම් බලන්න ආයස්ම මේ වාක්‍ය හතර ඉක්මනට පාළියට. ආසහ
ඒ යෝහට ආ එදා කිව්වා අපි. ප්‍රථම පුරුෂේදී යෝ ဒုတိယාවේදී ඒ. ප්‍රථමාවේදී යෝහට ආ ආදේශය ဒုတိယාවේදී යෝහට ඒ ආදේශය.
මොකද කියන්නේ? හා 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 හරි හරි කියන්නේ
ඔව් ගජ ගජං
මහත්තන් ජයන්න වගේ වුණා ඒක. ජයන්න කොට ගචන් වෙනවා නේද? හරි. මරණයට
මාරේති.
හා හරිද? එයා දෙත්තික මේකට කමන්නේ. සමානයි. ඒ කියන්නේ ප්‍රථම ද්විතීයා පද දෙක සිංහලෙත් එහෙම පාලියේදී සමාන වෙන තැන් තියෙනවා. චිත්තම් පදේ. චිත්තම් චිත්තා චිත්තානි චිත්තම් චitte චitta.
ඒක පදේ ගලබලම් බලන්න.
ඔව්. ද්විතිය මිනිසා පදේ ද්විතිය අලියයි තෝ ගජු හරි මේකේ අපහැදිලිකම මොන හරි තියෙනවද? පැහැදිලි නේද කතාව? නෑ වගේ. අලියා මිනිසා මරයි. කොහොමද? ගජෝ මනුස්සන් මරේවි. හරි. ඔක මිනිස්සෙකු කියලා කියන්නත් පුළුවන්. තේමන. මේ මිනිස්සෙකු කියන එක අනියත පදේ. මිනිසා කියන්නේ නියත පදේ. දැන් මේ සිංහල භාෂාවේ හැම බෙදයක් තියෙනවා. අපි කලින් දන්න කෙනෙක්ව. ඒ නියතව කියන කෙනෙක්ව මිනිසා ඒ විදිහටයි කියලා කියන්නේ ဒုတိယාවේදී. එතකොට දන්නේ නැති නිශ්චිත නැති කෙනෙක්ව මිනිස්සෙකු කියලා කියන්නේ. එතකොට මිනිස් ඒක වචනේ තියෙනවා. මේ ප්‍රථම ඒක වචනේ තියෙනවා මේ විදිහට අනියත බෙදයක්. මිනිසෙක්. මිනිසෙක් කියන්නේ ප්‍රථම අනියත ඒක වචන පදේ සිංහලෙ. මිනිසෙක් අනියත ဒုတိယ ඒකවචන තමයි මිනිසෙකු.
අපි ඒ කලින් සටහනක් දුන්නා. ඒ කොලේ ළඟ ඇති. තියෙනම් බලා ගන්න පුළුවන්. ගොඩ දෙනෙක් ගාව මං හිතන්නේ නැහැ අර මතකේ තියෙන නිසා නේද කොලේ ගියේන්නේ. මතකේ තියෙන නිසා. මේ ටික අපි කියලා තියෙන්නේ දැන් පළවෙනි පොතේදී නේද භාෂාවදක් පළවෙනි පොතේ හරි පළවෙනි පොතේ තමයි හරි එහෙනම් මේ ටික පැහැදිලි ඇති දැන් කර්ම පදයට කොට එද්දී තේරෙනවා ඇති මිනිසා කියන පදේ ප්‍රථම පද දෙක මේ යෙදුන හැටි අර රතු පාටින් ඊතල ගහලා තියෙන්නේ ප්‍රථම පද ටික යෙදුන හැටි මනුස්සෝ මනුස්සා කියලා නේද ဒုတိයා පද ඒකේ සම්බන්ධය ඒකට අපිට පැහැදිලි වෙන්න ඕන. හරි යති නේ. හරි ඉස්සරහට යමු එහෙනම්. ක්‍රමයේ ဒုတိයා විභක්තිය යෙදෙන්නේ මේ අර්ථයේ විතරක් නෙවෙයි. ඒතර මේ කර්මපදේ කියන්නේ විතරක් නෙවෙයි. තවත් ගොඩක් අර්ථවල ဒုတိයා විභක්තිය යෙදෙනවා. ඒ යෙදෙන තැන් ගැන අපි වැඩි විස්තර ඉස්සරහට කතා කරමු. මේ බාලාවතාර පොතේ නම් අන්තිම කාණ්ඩෙදී අන්තිම පාඩමේදී කාරක කාණ්ඩෙදී තමයි මේ ටික විස්තර වෙන්නේ. ඒ නිසා දැනට අපි මේ ප්‍රමාණي ඇති. නේද? ඒකට තව මේ කර්ම පදවල විශේෂණ පද આવොත් විශේෂණ පදයක් આવොත් ඒ විශේෂණ පදෙත් මේ විභක්තියෙන්මයි එන්නේ. එතකොට අපි උදාහරණයක් ගත්තොත් දුවන මිනිසාව මරයි. එතකොට දුවනවා කියන එකට දහවන්ත කියලා කියන්නේ. එතකොට ඒකට අර මේ manussයානි දැන් දුවන manussයානි. එතකොට ඒ නිසා manussං කියන පදේ දිහා බලාගෙන දහවන්තං manussං මාරීති කියලා කියන්නේ. ගජෝ ධාවන්තං manussං මාරීති. අපි මෙහෙම කිව්වොත් දුවන අලියා දුවන මිනිසාව මරයි. කොහොමද?
ධාවන්තෝ
ගජෝ. එතකොට මේ ගජෝ කියන පදේ දිහා බලාගෙනම අර දුවනවා කියන පදේ තියන්න ඕන ඕකාරයෙන් ඉවර වෙන්න. يعني ධාවන්ත පදේ ප්‍රථම ඒකවචනේ. එතකොට ධාවන්තෝ ගජෝ ධාවන්තං manussං මාරීති. එහෙමයි කියන්නේ. පැහැදිලි. අපි ඒවා වැඩිදුර ඉස්සරහට කතා කරමු.
මාත්
ඔක කැමති නම් ඉතිලියා ගන්න පුළුවන්. නේද? නැත්නම් ඕන නැහැ. ඊළඟ සූත්‍රයට අපි යමු නේද? තතියා ඉති තතියා යන පදය ඒව මතු සූත්‍රෙහි යෙදේ කත්තරීච කත්තරීච යනු තතියා විභක්ති විධාන සූත්‍රයි කත්තරි යනුද ච යනුද පදයෝය මෙහි පද දෙකකි. එතකොට මේ සූත්‍රය කෙටි සූත්‍රයක් කත්තරිච. එතකොට මේකෙදි තවත් කොටසක් එකතු කරලා අර්ථ කියන්න ඕන. තතියා කියන පදයට අපි කලින් කීවා මේකට අර්ථ කියද්දි ගන්න ඕන කියලා. ඒකත් අපි අරගෙන අර්ථ කියනවා. කත්තරිච කත්‍රු කාරකයෙහිද තතියා තතියා විභක්තිය වේ. ඊට පස්සේ මේ කියන්නේ කර්තෘ කාරකයේ යන් කර්තෘව පෙන්නඳ වාක්‍යයක කර්තෘ පදේ පෙන්නඳ තතියා විභක්තිය යෙදෙනවා කියන එකයි කියන්නේ. අපි ඉතරහට ඒ ටික පැහැදිලි කරගමු. යෝ කරෝති යමෙක් ක්‍රියාව කරයිද?
යමෙක් ක්‍රියාව කරයිද?
සකත්තා.
සකත්තා.
හිතේම කර්තෘ නම් වෙයි.
හිතේම කර්තෘ නම් වෙයි.
කත්තා නාම කියලා තියෙන්නේ සකත්තා නාම. එතකොට හිතේම කර්තෘ නම් වෙයි. තත්ථ තතියා හෝති.
තත්ථ තතියා හෝති.
ඒ කර්තෘ අර්ථයෙහි.
ඒ කර්තෘ අර්ථයෙහි.
තතියා විභක්තිය වෙයි.
තතියා විභක්තිය වෙයි.
නා.
නා.
තතියා ඒක වචනයෙහි.
තතියා ඒක වචනයෙහි.
නා විභක්ති ප්‍රත්‍යය යෙදේ.
නා විභක්ති ප්‍රත්‍යය යෙදේ.
හරි. ඊට පස්සේ ඔන්න තව සූත්‍රයක් තියෙනවා. අපි ඒකත් කියලාම පළවෙනි පදේ හදමු. අතෝ නේන.
අතෝ නේන.
එහිදී අතෝ නේන යන සූත්‍රය යෙදේ.
එහිදී අතෝ නේන යන සූත්‍රයේදී.
අතෝ නේන යනු.
අතෝ නේන යනු.
ආදේශ විධාන සූත්‍රයි.
ආදේශ විධාන සූත්‍රයි.
අතෝ යනුද.
අතෝ යනුද.
නා යනුද.
නා යනුද.
ඒන යනුද.
ඒන යනුද.
පදයෝය.
පදයෝය.
මෙහි පද තුනකි.
මෙහි පද තුනකි.
අන්න පදේ දැන් නේන කියලා තිබුණාට මේක පද වෙන් කරගන්න ඕන. නා ඒන කියලායි. වැදගත් නේද? උට නා ඒන කියන එක සංදි වෙලා නේන වෙලා. හරි. අපි සූත්‍රයේ
පද තුනක්
ඇයි පද තුනක්? අතෝ කියන්නේ එක පදයක්, නා කියන්නේ එක පදයක්, ඒන කියන්නේ තව පදයක්.
මේකේ නිරවදේ තුනක්
තියෙනවා. තේරුණනේ.
එක පදයක් තුනක් තියෙනවා.
එක පදය ඇතුලේ නෙමෙයි පද දෙකක් ඇතුලේ. ඕකේ එකටමද තියෙන්නේ? දියවිලා තියෙන්නේ. ඒක එන්න ඕන අතෝ කියන එක වෙනම, නේන කියන එක වෙනම. අතෝ වෙනම, නේන වෙනම. එතකොට නේන කියන එක අපහු වෙන් කර ගන්න ඕන කොටස් දෙකට නා ඒන. අපි මේ ටිකේ අර්ථය එතකොට කියාගෙන යනවා. අතෝ.
අතෝ.
අකාරයෙන් පසුව යෙදෙන.
අකාරයෙන් පසුව යෙදෙන.
එහෙම නැත්නම් අකාරාන්ත පදයකින් පසුව යෙදෙන.
අකාරාන්ත පදයකින් පසුව යෙදෙන.
නා.
නා.
නා විභක්ති ප්‍රත්‍ය.
නා විභක්ති ප්‍රත්‍ය.
ඒන.
ඒන.
ඒන යන ආදේශ ඇත්තේ වෙයි.
ඒන යන ආදේශ ඇත්තේ වෙයි.
හරි. හරි. ඊට පස්සේ මේකේ වෘත්තිය අපි කියනවා. අකාරා පරෝ.
අකාරා පරෝ.
අකාරය කෙරෙන් පසුව යෙදෙන.
අකාරය කෙරෙන් පසුව යෙදෙන.
නා.
නා.
නා විභක්ති ප්‍රත්‍ය.
නා විභක්ති ප්‍රත්‍ය.
ඒනං යාති.
ඒනං යාති.
ඒන යන ආදේශයට යයි.
ඒන යන ආදේශයට.
බුද්ධේන.
බුද්ධේන.
බුද්ධේන යනුවෙන් පදයක් සැකසේ.
බුද්ධේන යනුවෙන් පදයක් සැකසේ.
හරි. පැහැදිලි යටි. නේද? එතකොට කොහොමද මේ කිව්වේ ඒ පදේ හැදෙන හැටි අපි මෙතන ලියන්නේ නේද? ඔක්කොම ලියන්න ගියොත් වෙලා යන නිසා කාට හරි කියන්න දෙනවා පිළිවෙල. නේද? එන්න ඕන සූත්‍ර පිළිවෙල. දැන් මේ කියන්නේ තතියා විභක්ති පදේ හදාගන්න. අපි ඒකත් සිංහලෙන් ඉස්සෙල්ලා වාක්‍යයක් කියලා ඊට පස්සේ බලාගෙන යමු. දැන් මේකෙදි කර්තෘ පදේ තතියාවෙන් යෙදෙනවා කියලා කියද්දී මේ කියන්නේ අනුත්ත කර්තෘ පදේ ගැනයි. හේතුව තමයි යම් පදයක් උක්ත වෙනවා නම් ඒක ප්‍රථමාවෙන් යෙදෙන්නේ කියලා කලින්ම කිව්වා. එහෙමනම් අපි ඒ ගැන අනුක්ත කර්තෘ පදයේද උට යෙදෙන්නේ කර්මකාරක අර්ථයේ යෙදෙන වාක්‍යවල එනවා. මතක ඇති විසින් කියලා පදයක් එක්ක යෙදුණොත් අන්න ඒකට අපි කියනවා තතියා පදයක්. උදාහරණයක් විදිහට අපි සම්පූර්ණ වාක්‍යයක් නෙවෙයි වාක්‍යයක කොටසක් ගන්නවා.
මිනිසා විසින් විසින් කැපූ ගස මිනිසා විසින් කැපූ ගස ඔය විදිහට වාක්‍යයක් ආවොත් මෙන්න මේ අපිට මේ කොටස් දැනට ලොකු ඔයට මතක් කරගන්න ඕනේ නැහැ. අපි මේ ටික පැත්තකින් තියලා මෙන්න මේ මිනිසා විසින් කියන එක තමයි අපිට මෙතෙන් දැන් අදාළ වෙන්නේ. එතකොට මෙන්න මේ කොටස තමයි මෙතෙන් අදාළ පදේ. එතකොට තතියා ඒක වචනයි. මොකද මිනිසා කියන්නේ එක්කෙනෙක් නිසා. මිනිසා විසින් කියදි මේක තතියා ඒක වචන පදේ. තතියා ඒක වචන. අපි ඒක එතකොට පාලි භාෂාවෙන් මේ පදේ හදාගද්දී බුද්ධ කියන කොටසට බුද්ධ කියන මුල් පදයට එකතු කරන්න කිව්වේ නා කියන විභක්ති ප්‍රත්‍යය. ඇයි? විභක්ති ප්‍රත්‍ය ටික පිළිවෙලට නියම බලන්න කවුද? උඩ ඉඳන් යටට. චන්දසුමනායස්ම ලියුම් බලන්න. එහා පැත්තේ විභක්තිය මෙතන මේ පැත්තෙන් ලියාගෙන යනවා කෙටියෙන් පඨමා ආලපන දෙතියා ඒ විදිහට යටට නවය ඊට පස්සේ එහා පැත්තෙන් ඒක වචන බහුවචන කියලා විභක්ති ප්‍රත්‍ය ටික ලියන ඒ අර ටික මතක් හරි එතකොට මේ බුද්ධ ඊට පස්සේ නා කියලා තියෙන කොටසට මේ සිංහල භාෂාවේ මෙන්න මේ විසින් කියලා කොටසක් එකතු වෙනවා වගේ පාලි භාෂාවේදී එකතු වෙන්නේ මෙන්න මේ නා කියන පදේ. නා කියන එකෙන් තමයි ඒ අර්ථය එන්නේ. මේ නාහට ඒන කියන ආදේශයක් ගත්තා. දැන් අපි කියපු මේ සූත්‍රයෙන් අතෝ නේන කියන සූත්‍රයෙන්. එතකොට බුද්ධ ඒන බුද්ධේන කියලා පදේ හැදෙනවා. බුද්ධ ඒන
සනත ඔය 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 කියන තුනෙන් හදන්න ඇති නේද?
ඔව් ඇති.
අර අර මුල වගේ ඒවා ඔක්කොම නැහැ.
ඔය ටික මතක ගන්න ඉතින් ඇති මේකයි වෙන රටාව කියලා Tamanට තේරෙනවා නම් මේ ටික ඇති.
මේක ඒවම නැහැ. ඔයගොල්ලෝ
කොහොමද පේජාල කරන්න බැරිද? කරන්න නම් පුළුවන්. ඉතින් අපිත් පස්සේ කාලේ ගිහම කරා. ඒතර මුලයි නම් පේජාලම් කරොත් මතක තියෙන්නේ නැවි ටික. ඕකේ රටාව තමයි තේරෙන්නේ. ඒ නිසා ඉතින් පියවර කීපයකින් ඉතින් හදා ගන්න පුළුවන්. ඉතින් මේකත් නැති කරලා අපිට කෙලින්ම මේකම දාලා දෙකෙන් විතර එහෙම එකෙන්ම ලිව්වේ කිනේ. ඒවත් පුළුවන් ඉතින් ටිකක් පුරු වුණාම ඉතින් පෙළෙන් දෙකෙන් ලියන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අර ටිකක් අපි රටාව ඉස්සෙල්ලා හුරු වෙන්න ඕන. ඊට පස්සේ ඉතින් සිදු ඒ සිද්ධ වෙන විදිය දැනගෙන ඊට පස්සේ ගත්තම හරි. ස්මිද ප්‍රථම ආලපන ආලපනයේ තෝකනන් හරස් ඉරක් වගේ දාගන්න. ද්විතීය විතරද? ඔව්. හරි ඒක හරි. තතිය. ඒක වෙන පාටකින් දිවුවා නම් හොඳයි නැත්නම් ඔක්කොම එකට කලවම් වෙනවා. මේ මෙහා කියන නෑ නෑ. මේ ටික වෙන පාටකින්.
එනස
අපි මේ ඔක්කොම හදන්නේ මේ අකාරාන්ත පද වලින් නේද? ඔව්. තාම හදාගෙන යන්නේ අකාරාන්ත පද විතරයි. ඉතින් ඒවා අපි පස්සේ කතා කරනවා.
රයන්නේ ඉවර වෙන පද ගැන තමයි දැනට මේ කතා කරගෙන යන්නේ. හැබැයි දැන් ඔය විභක්ති ප්‍රත්‍ය ටික වෙනස් වෙන්නේ නැහැ මොන අන්ත උනත්. ඊකාරාන්ත උනත්, ස්ත්‍රීලිංග උනත්, පුල්ලිංග උනත්, නපුංසක ලිංග උනත් ওই විභක්ති ප්‍රත්‍ය 14 ඕවම තමයි. ප්‍රථමාවට යෙදෙන්නේ සීයෝ කියන දෙන්නම තමයි. හැබැයි ඒවට වෙන ආදේශ වෙනස් වෙලා වෙනස් විදිය පද රූප හැදෙනවා. හරි. එතකොට දැන් අන තතිය විභක්තියේදී එතකොට එකතු වෙන්න ඕන පාලි භාෂාව විදිහට නා කියන කොටක. සිංහලයේදී අපි විසින් කියන නිපාතය එකතු කරලා තතිය පදේ හොයාගන්න. ඒ විදිහට පාලි භාෂාවේ නා කියන කොටස එකතු කරනවා. හැබැයි අයන්නෙන් ඉවර වෙන පද වලින් පස්සේ පුල්ලිංග පද වලින් පස්සේ නපුංසක ලිංග වලත් එහෙමයි. ඒ නා පදේ ඒන වෙනවා. ඒ නිසා තමයි බුද්ධ ඒන බුද්ධේන කියලා පදයක් ඇති වෙන්නේ. ඒතර වරණගිල්ලේ ওই ටික අපිට මතක තියෙනවා නේද? ඉතින් මේ පද ටික අපිට හදාගන්න ඉච්චර අමාරු නෑ. වරණගිල්ල මතකයි. ඉතින් ඇත්තටම වරණගිල්ල හැදෙන හැටි තමයි දැන් මේ අපි කතා කරගෙන යන්නේ. වරණගිල්ලේ පද ටික ඒකේ හැදෙන න්‍යායාත්මක ක්‍රමී. හරි. එතකොට මිනිසා විසින් කියලා අපි කියනවා නම් අපි ඕක කොහොමද කියන්නේ? මනුස්සේන කියලා. මිනිසා විසින් කියන එක මනුස්සේන කියලායි කියන්නේ. එතකොට ඊළඟට බලමු අපි බහුවචන පදේ හැදෙන්නේ කොහොමද කියලා අපි ඒ ටිකත් කියලාම සූත්‍ර ටික ගැන කෙටියෙන් කියාගෙන යමු. හි කියමු එක. හි තතියා බහුවචනයෙහි හි විභක්ති ප්‍රත්‍යයේදී සුහි ස්වකාරෝ ඒ එහිදී සුහි ස්වකාරෝ ඒ යන සූත්‍රයයේදී සුහි ස්වකාරෝ ඒ යනු ආදේශ විධාන සූත්‍රයි. සුහිසු යනුද අකාරෝ යනුද ඒ යනුද පදයෝය. මෙහි පද තුනකි. අපි ඒ පද ටික එකට ගලපලා අර්ථ කියනවා. සුහිසු සත්තමී බහුවචන සෝ විභක්ති ප්‍රත්‍යත් තතියා කරන පංචමී බහුවචන හි විභක්ති ප්‍රත්‍යත් පසුව ඇති කල්හි අකාරෝ පදයේ අන්තයේ ඇති අකාරය ඒ ඒ කාර්යයක් බවට පත්වේ. ඒක තමයි අර්ථය. එතකොට අපි ඒකේ පද වෙන් කරලා කියන පද මේකේ වෘතිය කියනවා. සුහිසු පරේ සු හි යන විභක්ති ප්‍රත්‍ය පසුව ඇති කල්හි අකාරස්ස අකා පදයේ අන්තයේ ඇති අකාරය හට ඒ හෝති ඒකාර ආදේශයක්
වේ.
ඊට පස්සේ අපි ඊළඟ සූත්‍රයත් මේකටම සම්බන්ධයි. උස්මා හිස්මින්නම් හාභි ඉවා මෙහිදී මෙම සූත්‍රය යෙදේ. උස්මා හිස්මින්නම් හාභි ඉවා යනු මගින් නවතිනවා. ආදේශ විධාන සූත්‍රයි. ස්මා හිස්මින්නම් යනුද මහාභි මහි යනුද වා යනුද පදයෝය
පදයෝය
මෙහි පද තුනකි
මෙහි පද තුනකි
අපි ඒකේ පද ගලපලා අර්ථ කියමු ස්මා හිස්මින්නං
ස්මා හිස්මින්නං
ස්මා ප්‍රත්‍ය
ස්මා ප්‍රත්‍ය
හී ප්‍රත්‍ය
හී ප්‍රත්‍ය
ස්මින් ප්‍රත්‍ය
ස්මින් ප්‍රත්‍ය
යන ප්‍රත්‍ය තුනට
යන ප්‍රත්‍ය තුනට
වා විකල්පයෙන්
වා විකල්පයෙන්
හාභි හි
හාභි හි
හා ආදේශයද
හා ආදේශයද
භි ආදේශයද
භි ආදේශයද
හි ආදේශයද සිදුවේ
සිදුවේ
ඒක අපි වෘත්‍ය කියාගෙන යනවා සබ්බ සද්දේහි පරේසං
සබ්බ සද්දේහි පරේසං
සියලු ශබ්දයන්ගෙන් පසුව යෙදෙන
සියලු ශබ්දයන්ගෙන් පසුව යෙදෙන
ස්මා හිස්මින්නං
ස්මා හිස්මින්නං
ස්මා හි ස්මින් යන ප්‍රත්‍ය තුනට
ස්මා හි ස්මින් යන ප්‍රත්‍ය තුනට
යථා සංඛ්‍යං
යථා සංඛ්‍යං
අනුපිළිවෙලින්
අනුපිළිවෙලින්
හා භි හි
හා භි හි
ඉච්ඡේතේ
ඉච්ඡේතේ
හා භි හි යන මේ ප්‍රත්‍යයෝ
භාවි නියන ප්‍රත්‍යයෝ
වා විකල්පයෙන්
වා විකල්පයෙන්
හොಂತಿ
හොಂತಿ
ආදේශ වෙති
ආදේශ වෙති
බුද්ධේභි බුද්ධේහි
බුද්ධේභි බුද්ධේහි
බුද්ධේභි බුද්ධේහි යනුවෙන්
බුද්ධේභි බුද්ධේහි යනුවෙන්
තතියා බහුවචනයෙහි
තතියා බහුවචනයෙහි
විකල්ප පද දෙකක් සැකසෙයි
විකල්ප පද දෙකක් සැකසෙයි
හරි එතකොට දැන් පැහැදිලි මේ පද හැදෙන හැටි නේ පැහැදිලි එතකොට කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ අර විදිහටම ඒ සූත්‍රාර්ථ සූත්‍ර අපි ලියාගෙන ඇවිල්ලා ලිංගංච නිපච්චතේ තතෝච විභක්තියෝ ඊළඟට සීයෝ අංයෝ ඒ සූත්‍ර ටික ගන්නවා ඊට පස්සේ දැන් අපි හදන්න යන්නේ මොන විභක්තියද තතියා විභක්තිය ඒ නිසා කම්මත්තේ දුතියාද එන්නා කත්තරීච කියන සූත්‍රය ගන්නවා කත්තරීච උඩ ටික කියලා කත්තරීච කියලා ඊට පස්සේ විභක්ති ප්‍රත්‍ය දෙක විදිහට ගන්නේ කත්‍රු තතියාවේ කොහොමද යෙදෙන විභක්ති ප්‍රත්‍ය ඔව් නා හි තර තියෙන්නේ මෙතන නේද කියලා. ඔව්. තතියාවේ එතකොට නා හි කියන විභක්ති ප්‍රත්‍ය දෙකද යෙදෙන්නේ. ඒ නිසා අපි කියනවා නා හි. කොහොමද? බුද්ධ ධන නා හි සමානයි කත්තරිච. ඊපස්සේ දැන් අපි හදන්න යන්නේ ඒකවචන පදේ. ඒ නිසා අපි කියනවා ඒකම් හි වත්තබ්බේ ඒකවචනං කියලා ඒකවචන ප්‍රත්‍ය විතරක් ඉතිරි කරගන්න. මොකද්ද බුත් ඊට පස්සේ ඉතිරෙන බුද්ධ නා ඊට පස්සේ දැන් මේ නා ප්‍රත්‍යයට ආදේශයක් වෙනවා ඒන කියලා ඒක වෙන්නේ මොන සූත්‍රයෙන්ද අතෝ නේන කියන සූත්‍රයෙන් ඒ නිසා අන්න අපි බුද්ධ ධන නා ඒකට ඒන ආදේශය පෙන්නවා සමානයි අතෝ නේන ඊට පස්සේ මොකද්ද කරන්නේ දැන් ඔව් පූර්වස්වරය වෙන් කර ගන්න ඕන එතකොට බුද් අ දන ඒන සමානයි කුග්ගමදෝටිත මත්තරම් සරේන යෝති ඊට පස්සේ පූර්වස්වරය ලොක් කරනවා මොකද්ද සූත්‍රය තරාතරේ නෙවෙන්නේ සරලෝකෝ මාදී සප්පච්ඡාදින්හි සරලෝපේතු පකති ඒ සූත්‍රයෙන් පූර්වස්වරය ලොක් කළා ඒන කියන එකට එකතු කරනවා මොන සූත්‍රයෙන්ද? නයි පරංජුත්තේ සූත්‍රයෙන් අවසානට පදේ හැදෙනවා බුද්ධේන. දැන් මේ පියවර ටික ওই විදිහට අවශ්‍ය වෙන්නේ ඉස්සරහට හැදෙන තතියා පද හැම එකම මේ පියවරම එන්නේ නැති නිසා. දැන් ওই රටාව කියාගෙන යද්දි තින් මෙච්චර ඔකට ඒන කියලාම දාන්න තිබුණානේ නා යන්නක් නැතුව කියලා හිතෙන්න පුළුවන්. එහෙම බෑ දැන් මේ නා කියන කොටසම ඇවිල්ලා හැදුණු පදත් තියෙනවා. දැන් අග්ගිනා කියලා වගේ පද දණ්ඩිනා අග්ගිනා කියන පද. ඒ නිසා තමයි මේ අදාළ විදිහට සූත්‍ර රචනා කරලා තියෙන්නේ. එතකොට දැන් ඔන්න තතියා ඒක වචන පදේ හැදුනා. බහුවචන පදේ හදද්දී විභක්ති ප්‍රත්‍ය හි ප්‍රත්‍ය. එතකොට අර ක්‍රමේටම බහුමි එතනදී අනිත් සූත්‍ර ටික කලින් විදිහමයි. එතකොට කත්තරීච කියලා අරගෙන ඊළඟට එනවා බහුම්හි වත්තබ්බේ බහුවචන. කත්තරීච කියලා බුද්ධ නා හි සමානයි කත්තරීච. ඊට පස්සේ බහුවචනේ දැන් අපි හදන්න යන්නේ බුද්ධ එකතු කිරීම හි. බහුම්හි වත්තබ්බේ බහුවචන. ඊට පස්සේ මොකක්ද විමල ජීවායස්ම උනේ? මොකද උනේ? මොනවා වුණාද දන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ හි ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙනවා නම් කියලා දැන් තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේ කියපු විදියට මේකේ අයන් අපි වෙන් කරගන්නවා. ඊට පස්සේ හි ප්‍රත්‍ය තියෙනවා. මෙතනදී සුහිස්සකාරෝ ඒ කියන සූත්‍රයෙන් මෙන්න මේ පදාන්ත ඒ අයන්නට ඒකාර ආදේශයක් වෙනවා. එතකොට මේ තියෙන බුද්ධ අ කියන මේ අයන්නට අයන්න ඒ යන්නක් වෙනවා. ඊට පස්සේ දැන් බුද්ධේ තාම තියෙනවා. බුද්ධේ හි කියලා දැන් තියෙනවා. ඒත් එක්කම තව මීට අමතරව තවත් විකල්ප පදයක් හැදෙනවා. ඒ නිසා අපි කරන්නේ එකම පදේ දෙවතාවක් ලියනවා. බුද්ධ බුද්ධ හි මේ විදිහටම වෙන් කරගෙන බුද්ධ මෙතන අපි අයන්නත් වෙන් කරගෙන බුද්ධ හි මේ පෙළත් ආපහු ඒ විදිහටම එනවා. බුද්ධ අයන්නට ඒ යන්න හි. ඊට පස්සේ දැන් මේ එක පදයක් හැදිලා ඉවරයි. හැබැයි තවත් පදයක් තියෙනවා. බුද්දේහි වගේ බුද්දේ බී කියලා පදයක් තියෙනවා. ඒකට වෙනම සූත්‍රයක් කිව්වා. එහා පැත්තෙන් අපි කියනවා උස්මා කිස්මින්නම් උම්හාබි උම්හිවා කියන සූත්‍රය. ඒ සූත්‍රයේ කියලා දැන් මේ පදේ මෙතනින් ආපහු හදන්න දෙයක් නැහැ. ඒක ඉවරයි. ඒ නිසා අපි ආපහු ඒ කොටස මෙතෙන් අරගෙන මෙතනදී මේ කොටස මෙහෙම කියෙද්දී මේ කියන්නට කියන්නට B ආදේශයක් ගන්නවා. එතකොට මේ සූත්‍රයෙන් කියවුණ ආදේශ මොනවද? තස්මා ඉන්න මේ විදිහේ ආදේශ ටිකක් වෙනවා කියලායි අර සූත්‍රයෙන් කිව්වේ. ස්මා හිස් මින්නම් ස්මා හි ස්මින් කියන ප්‍රත්‍යවලට විකල්පයෙන් ආදේශ ටිකක් වෙනවා හා භි හි කියලා. අන්න ඒ නිසා තමයි අර හි වලට උන භි ආදේශය තමයි මෙතන තියෙන්නේ. මෙද තියෙන්නේ හියන්නට බියන්න. ඒ නිසා පද දෙකක් වෙනම හැදෙනවා. බුද්ධේ හි බුද්ධේහි බියන්න ඇවිල්ලා බුද්ධේබි බුද්ධේබි. පැහැදිලි ඇති? පැහැදිලි. තව ටිකක් එහෙනම් මොනවා හෝ ගැටලුවක් තියෙනවා තප්පර 10ක් දෙන්න. ඔබ බහුවචන පද දෙකෙන් ඒකවචන පද එකකින් හැදුවා නේ නේද? සුහිස්වකාරෝ ඒ සූත්‍රයෙන් අයන්නට පදාන්ත අයන්න ඒ යන්නක් වෙනවා කියලා කියවන්නේ. හරිනේ. අපි මේ නාමකාණ්ඩය ටිකක් වැඩිය මේවා කරන්නේ නැතුව ටිකක් ඉක්මනට යන්න බලමු. මොකද මේ මේක ලොකු තේරෙන්න දෙයක් නැහැ.
අර ප්‍රමාණ වැඩි
නේ. ඈ? මේ කියන න්‍යාය අපි දරවශයෙන් න්‍යාය තේරුම් අරගන්න. ඊට පස්සේ ඉතින් මේ කියන ආදේශ ටිකක් මේකේ තියෙන්නේ. ආදේශ ටිකක් කියනවා මේ විදිහ ආදේශයක් වෙනවා කියලා. ඊට පස්සේ පදේ හැදෙන හැටි පෙන්නනවා. ටිකක් බලලා තියෙනවා. එන්න කලින් සූත්‍ර ටිකක් බලාගෙන ඉන්න. ඒකට ප්‍රශ්න ටිකක්
බලාගෙන ආවත් ඒක තේරෙන්නේ
නැහැ. මොකද්ද මේ උනේ කියන ටික පොඩ්ඩක් ඉතින් බලාගෙන ඉන්න. මෙතනදි මේ සූත්‍රයෙන් කෙරෙන්නේ මොකක්ද? මේ ටික බලන් ආව නම් ඇති. හරි. ඊට පස්සේ ඔන්න තතියා විභක්ති පද හදලා ඉවරයි. ඊට පස්සේ අපි යන්නේ කරණ විභක්තියට. තතියාවෙම එතකොට තවත් යෙදීමක් නේ. හරි කියාගෙන යමු. කරණේ තතියා.
කරණේ තතියා.
කරණේ තතියා යනු තතියා විභක්ති විධාන සූත්‍රයි. කරණේ යනුද තතියා යනුද පදයෝය පද දෙකකි. මේ පොත්වල නම් ඉතින් මුද්‍රණ දෝෂ එහෙම ටිකක් තියෙනවා. ඒවත් ඔය ගාම ඉතින් හදලා තියාගන්නේ හොඳයි නේ. මේකේ පද කිව නේද? කරණී යනුද තතියා යනුද පදයෝය. අපි ඒකේ පද වෙන් කරලා අර්ථ කියනවා. කරණී කරණ අර්ථයෙහි තතියා තතියා විභක්තියෙහිදී ඊට පස්සේ මේකේ වෘත්තිය කියනවා යේන යම කරණ කොටගෙන කෛරතේවා කරනු ලැබේද අං කරණං නාම එය කරණය නම්
වේ
තත්ත තතියා හෝති ඒ කරණ අර්ථයෙහි තතියා විභක්තිය
වේ
සබ්බං කත්තු සමං
සබ්බං කත්තු සමං.
මොකක්ද ඒකේ තේරුම? සියලු පරසකසීම කර්තෘ විභක්තිය හා සමය. එතකොට ඉතින් පද හැදීමේ ඉතින් මේ විදියමයි. කිසිම වෙනසක් නැහැ. කලින් එක වගේම. ඒ නිසා ඉතින් අලුතෙන් ආය හදන්න දෙයක්වත් නැහැ, කියන්න දෙයක්වත් නැහැ. සූත්‍රයක වෙනසක් වෙනවා. කත්තරිච කියලා ලියපු තැන ලියන්න ඕනේ ඒ වෙනුවට කරණේ තතියා කියලා. අපි ওই විදිහට පද හැදුවා මුල් කාලේ. පස්සේ කාලේ අන්තිමට තතියා පදේ හැදලා ඊට පස්සේ කියනවා සබ්බං කත්තු සමක් කියලා. කරණකාරකී කියලා. නේද? ඉතින් සියල්ල කත්රුහා සමයි කියලා මුලින් පුරුදුණයි පස්සේ මෙතන මේ කියලා තියෙන්නේ සබ්බං කත්තු සමං කියලා නේද? ඔය ආයෂ්මතුන්ලා දැන් මේ විදිහට හදන්න යන්න එපා. මේ කරණ පදෙත් මේ පළවෙනි පදේ හරි හදන්න. බුද්ධ ශබ්දය කරණ පදෙත් හදන්න එතනින් එහාට ඒව වුන්නේ. බුද්ධ ශබ්දයේ කරණකාරකෙත් කරණ පදෙත් හදන්න. හරි. ඒක එතකොට වෙන විශේෂයක් නැහැ මේ විදිහටමයි පද හැදීම. ඊළඟ සූත්‍රය අපි කියමු. සම්පදානී චතුත්ති.
සම්පදානී චතුත්ති.
සම්පදානී චතුත්ති යනු
සම්පදානී චතුත්ති යනු
චතුත්ති විභක්ති විධාන සූත්‍රය.
චතුත්ති විභක්ති විධාන සූත්‍රය.
සම්පදානී යනුද
සම්පදානී යනුද
චතුත්ති යනුද
චතුත්ති යනුද
පදයෝය
පදයෝය
පද දෙකකි
පද දෙකකි.
අපි මේ පද වෙන් කරලා අර්ථ කියමු. සම්පදානී
සම්පදානී
සම්ප්‍රදාන කාරකයෙහි
සම්ප්‍රදාන කාරකයෙහි
චතුත්ති
චතුත්ති
චතුත්ති විභක්තියේදී
චතුත්ති විභක්තියේදී
අපි ඊට පස්සේ මේකේ වෘත්‍ය ගලපලා අර්ථ කියනවා. යස්ස ධාතුකාමෝ වා
යස්ස ධාතුකාමෝ
වා යමෙකුට දෙනු කැමැත්තේ හෝ වේද
යමෙකුට දෙනු කැමැත්තේ හෝ වේද
රෝචති වා
රෝචති
වා යමෙකුට ෘචි කරන්නේ හෝ වේද
යමෙකුට ෘචි කරන්නේ හෝ වේද
ධාරයති වා
ධාරයති වා
දරන්නේ හෝ වේද
දරන්නේ හෝ වේද
තං සම්පදානං නාම
සම්ප්‍රදානං නාම
එය සම්ප්‍රදානය නම් වේ
එය සම්ප්‍රදානය නම් වේ
තත් එහි
තත්ෙහි
චතුත්ති හෝති
චතුත්ති හෝති
චතුර්ථි විභක්තිය වේ
චතුර්ථි විභක්තිය වේ
ස චතුත්ති ඒක වචනයෙහි
චතුත්ති ඒක වචනයෙහි
ස විභක්ති ප්‍රත්‍යයේදී
ස විභක්ති ප්‍රත්‍යයේදී
අපි ඉතිරි ටිකක් කියාගෙන ගිහිල්ලා විස්තර කරගමු. ඉතුරු සූත්‍ර ටිකක් කියාගෙන ගිහිල්ලා එතකොට මේ සූත්‍රයෙන් දැන් මේ කියන්නේ සම්ප්‍රදාන කාරකය. සම්ප්‍රදාන කියනගේ තේරුම මොකද්ද කියලා ඊළඟට කියනවා. යස්ස ධාතුකාමෝ යමෙකුට දෙනු කැමතිද ඒ දීම ලබන කෙනා. චතුර්ථී. රෝචති. එතකොට යමෙකුට ෘචි කරයිද? යමකට වෙන්නත් පුළුවන්. එතකොට ෘචි කරයිද? අපි කැමතිද? එතකොට තවත් අර්ථවල යෙදෙනවා. එතකොට දේවාපි තස්ස පිහ යන්ති සම්බුද්ධස්ස සතිමතු නේද? දෙවියනොත් ඒ සතිමත් සර්වඥ භාග්‍යතුන් වහන්සේට ප්‍රිය කරත් කියන එක. සම්බුද්ධස්ස සතිමතු. ඉතින් මේ සතිමත් වූ භාග්‍යතුන් වහන්සේට දෙවියොත් ප්‍රියයි. එතකොට ඒ දෙවියන්ගේ ප්‍රිය බව ලැබුවේ කවුද? භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කියන පදය කියවෙන වචන ටික චතුත්තියෙන් තමයි තිබ්බේ. තස්ස දේවාපි තස්ස පිහයන්ති. තස්ස උන්වහන්සේට ප්‍රිය කරයි. ප්‍රිය කරත්. සම්බුද්දස්ස සතිමතෝ. සතිමත් වූ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේට දෙවියොත් ප්‍රිය කරත්. පැහැදිලිද? එතකොට තස්ස කියන පදේ සම්බුද්දස්ස කියන පදේ සතිමතෝ කියන පදේ ඔක්කොම චතුත්ති විභක්ති පද. ඇයි ඒ? දෙවියන්ගේ ප්‍රිය බව ලබන උතුමන් වහන්සේ නිසා. පැහැදිලිද? අන්න ඒකයි මෙතන කිව්වේ රෝචතේවා. යම් දෙයකට ෘචි කරනවද යම් කෙනෙකුට ෘචි කරනවද ඒ ෘචිය ලබන කෙනා ෘචියට ලක් වෙන කෙනා චතුර්ථියෙන් තියන්න. ඒතොර ධාතුකාමෝ කියපු තැන කියුනේ ප්‍රධාන අර්ථය දීම ලබන කෙනා. පැහැදිලිද? කොහොමද?
යාචක.
ඔව් යාචකස්ස දානං දේති. මොකද උපාසකෝ යාචකස්ස දානං දේති. උපාසකතුමා යාචකයාට දානය දෙයි. එතකොට දීම දානය ලබන්නේ කවුද?
යාචකයා.
ඔව්. උපාසකතුමා එහෙම නෙවෙයි. උපාසකතුමා තමයි දෙන්නේ. එතකොට අපිටත් ඒක කියන්න පුළුවන් නේ. දායකා එතකොට කොහොමද කියන්නේ? අම්හාකං දානානි දීයන්ති කියන්න පුළුවන්. එහෙනම් දෙන්ති දානං දෙන්ති. එහෙම නැත්නම් අම්හාකං දානානි කියලා බහුවචනෙන් කියන්නත් පුළුවන්. දානානි දෙන්ති. එතකොට දායකා අම්හාකං දානානි දෙන්ති. හරි. දෙන නිසා ඉතින් හොඳයි. නේද? ඊට පස්සේ තව අර්ථයක් කියනවා ධාරයතේ යමක් යමෙකුට දරනවා නම් මෙතනදි මේ කියන්නේ ණයක් වගේ දරනවා එතකොට ඒ වගේ දෙයක් ඉනම් ධාරේති කොහොමද උපාසකෝ අමච්චස්ස ඉනම් ධාරේති උපාසකතුමා ඇමතියාහට ණයක් දරයි එහෙම නැත්නම් කුඩයක් වගේ එකක් දරනවා නම් ඒ අර්ථයක් තියෙනවා චත්තං ධාරේති කොහොමද දාසෝ සාමිකස්ස චත්තං ධාරේති සේවකයා ස්වාමියාට කුඩයක් දරයි මේ කුඩයක් දරනවා කියන එකේ තේරුම කුඩයක් අල්ලන් යනවා ඒ අර්ථයේදී එතකොට එතනත් චතුර්ථ විභක්තිය යෙදෙන්නේ ඒ දැරීම ලබන කෙනා පැහැදිලිනේ හරි ඊට පස්සේ මේ චතුර්ථ විභක්තියේදී ඉතින් ටිකක් අපි කතා කරගෙන ගිහින් පද හැදින හැටි කතා කරමු ආය චතුත්ථේක වචනස්සතු යනු ආදේශ විධාන සූත්‍රයි ආය යනුද චතුත්ථේක වචනස්ස යනුද තෝ යන්ද පදයෝය මෙහි පද තුනකි මේකට අපි ඊට කලින් කොටසත් තව කියන්න බැරි වුණා ඒ සූත්‍රයට කලින් තියෙනවා අතෝ වා ඉති ඒව කියලා. එතකොට ඒ කොටස අපිට කියන්න වෙනවා. අතෝ වා කියන කොටස මේ සූත්‍රයට එකතු කරලා අර්ථ කියන්න ඕන කියන එකයි අර්ථය. ඒ ටිකත් එකතු කරලායි අර්ථ කියන්න ඕන. අපි ඒ ටිකත් එකතු කරලා අර්ථ කියමු. අතෝ අකාරය කෙරෙන් පසුව ඇති චතුත්ථේක වචනස්ස චතුර්ථි ඒක වචනය හට වා විකල්පයෙන් ආය ආය යන ආදේශය
වේ
මේකේ වූර්තිය අපි කියමු අකාරා පරස්ස අකාරයෙන් පසුව යෙදෙන චතුත්ථේක වචනස්ස චතුර්ථි ඒක වචනය හට වා විකල්පයෙන් ආයෝ හෝති ආය යන ආදේශය
වේ
බුද්ධාය
බුද්ධාය
යනුවෙන් පදයක් සැකති හරි අපි ඊළඟ සූත්‍රයක් කතා කරගෙන යමු සාගමෝසේ ඉති සාගමෝසේ යන සූත්‍රයෙන් සේ සකාරය පරකල්හි සකාරාගමෝ සකාර ආගමයක් වෙයි බුද්ධස්ස බුද්ධස්ස යනුවෙන් පදයක් සැකසේ සාගමෝසේ යනු ආගම විධාන සූත්‍රයි.
ආගම විධාන සූත්‍රයි.
සාගමෝ යනුද?
සාගමෝ යනුද?
සේ යනුද?
සේ යනුද?
පදයෝය?
පදයෝය.
මෙහි පද දෙකකි.
මෙහි පද දෙකකි.
හරි. අපි ඒක වචන පදේ හදලා ඉවරයි. දැන් බහුවචන පදය හදන්නයි යන්නේ. නං චතුත්ති බහුවචනයෙහි නං විභක්ති ප්‍රත්‍යයේදී
නං විභක්ති ප්‍රත්‍යයේදී
දීඝං ඉති ඒව
දීඝං ඉති ඒව
දීඝං ඉති යන පද ඔපලයින දීඝං යන පදය
දීඝං යන පදය
පතු සූත්‍රයෙහි යෙදේ
පතු සූත්‍රයෙහි
එතකොට දීඝං කියන පදයත් ඊළඟ සූත්‍රයටත් යොදාගෙන අර්ථ කියන්න කියන එකයි කියන්නේ. සුනං හි සුච
සුනං
හි සුච යනු
සුනං හි සුච යනු
දීර්ඝ විධාන සූත්‍රයි.
දීර්ඝ විධාන සූත්‍රයි.
සුනං හි සු යනුද
සුනං හි සු යනුද
ච යනුද
ච යනුද
පදයෝය
පදයෝය
මෙහි පද දෙකකි.
මෙහි පද දෙකකි.
අපි ඒ දීගං කියන පදයට අනුවර්තනය කරගෙන මේකේ අර්ථ අපි කියනවා. සුනං හි සුච
සුනං හි සුච
සු නං හි යන ප්‍රත්‍ය පසු ඇති කල්හි
සු නං හි යන ප්‍රත්‍ය පසු ඇති කල්හි
දීගං
දීගං
පදයේ අන්තයේ ඇති
පදයේ අන්තයේ ඇති
ස්වරය
ස්වරය
දීර්ඝ බවට පැමිණේ.
දීර්ඝ බවට පැමිණේ.
අපි ඒකේ වෘත්තියත් කියමු. සුනං හිසු පරේසු
සුනං හිසු පරේසු
සුනං හි යන
සුනං හි යන
විභක්ති ප්‍රත්‍ය පසු ඇති කල්හි
විභක්ති ප්‍රත්‍ය පසු ඇති කල්හි
තරාණං දීඝෝ හෝති
තරාණං දීඝෝ හෝති
පදයේ අන්තයේ ඇති
පදයේ අන්තයේ ඇති
ස්වරයන් දීර්ඝ වෙති
ස්වරයන් දීර්ඝ වෙති
ච සද්දේන
ච සද්දේන
සූත්‍රයේ ච ශබ්දයේ බලයෙන්
සූත්‍රයේ ච සද්දේ බලයෙන්
කොචි න
කොචි න
ඇතැම් තැනක දීර්ඝ නොවේ
ඇතැම් තැනක දීර්ඝ නොවේ
බුද්ධානම්
බුද්ධානම්
බුද්ධානම් යනුවෙන්
බුද්ධානම් යනුවෙන්
චතුත්ති බහුවචන පදයේ සැකසි
චතුත්ති බහුවචන පදයේ සැකසි
හරි. එතකොට මෙන්න මේ දැන් චතුර්ථි විභක්තියේ පද හැදෙන හැටි කියාගෙන ගියේ. චතුර්ථි විභක්තිය හැදෙන හැටි ගැන අපි කිව්වා කොහොමද මේ කියෙදෙන අර්ථය මොන අර්ථයේද චතුර්ථිය සම්ප්‍රදානාර්ථය කිව්වේ හොයා ගන්නේ අපේ හැදිරිව ලියවෙන්නේ කෙලවට යද්දි අත දිග මදි නිසා ඈ. උපාසකෝ යාචකස්ස දානං දේති. ඒක කියවන්න ඕනෙත් නෑ. එතකොට මේ වාක්‍යයේ මේ යාචකස්ස කියන පදේ චතුර්ථි පදේ දීම ලබන කෙනා. එතකොට මේ පදේ හැදුන හැටි තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මේකේ මුල් මේක බුද්ධ ශබ්දය අපි ගත්තොත් කොහොමද පදේ හැදෙන්නේ? චතුත්ති එක වචනයයි බුද්ධස්ස. එතකොට උපාසකෝ බුද්ධස්ස කියලත් මේක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට දානයක් දෙයි. එතකොට කොහොමද මේ බුද්ධස්ස කියන පදේ හැදුනේ? බුද්ධ කියන මුල් පදය තිබුණා කලින් වගේමයි ඒක චතුර්ථී ඒක වචනේ විභක්ති ප්‍රත්‍ය මොකක්ද? කොහෙද තියෙන්නේ? හරි තියෙන්නේ අතන කියලා නේද? චතුර්ථී ස ප්‍රත්‍ය. ඊට පස්සේ මෙන්න මේ බුද්ධස කියලායි දැන් තියෙන්නේ. හැබැයි දැන් කොටසක් අඩුයි. මැදට හල් සයන්නක් එකතු වෙනවා. ආගම මේ අලුතෙන් එනවාට අපි කියන්නේ ආගම වෙනවා කියලා. එතකොට ඒ ආගමය උනාම බුද්ධස්ස කියලා පදේ හැදෙනවා. බුද්ධස්ස. එතකොට ඒ ආගම වෙන්නේ මොන සූත්‍රයෙන්ද? ඔව් සාගමෝසේ කියන සූත්‍රයෙන් මේ අල්සයන්න ආගම වෙනවා. හරි. එතකොට බුද්ධස්ස කියන පදේ හැදුනා. ඒත් එක්කම මීට විකල්පව තවත් විදිහ පදයක් හැදෙනවා. බුද්ධ මේ විදිහටම බුද්ධස කියලා තියෙනවා. බුද්ධ ධනස මේ සයන්නට ආය කියලා ආදේශයක් වෙනවා. ආය කර බුද්ධ දැන් තියෙන්නේ බුද්ධ ආය කියලා. මේ පද හැදෙද්දි මෙතන පූර්වස්වරය වෙන් කරගෙන පූර්වස්වරය ලොප් කරලා පැමිණ වීම ආදිය කරන්න ඕන. ඒ ටික කරලා ඊට පස්සේ බුද්ධාය කියලා පදයක් හැදෙනවා. බුද්ධාය මේ කැහැදෙන්නේ මොන සූත්‍රයෙන්ද? මේ ආය ආදේශ වෙන්නේ
ආය චතුත්ථේක.
ඔව් ආය චතුත්ථේක වචනස්සතු කියන සූත්‍රය. එතකොට මේ දෙකේම අර්ථය එකද? පද දෙකේම අර්ථය අර්ථය එකයි. බුදුරජාණන් වහන්සේට කියන අර්ථය තමයි. හැබැයි මෙන්න මේ ආය ප්‍රත්‍ය යෙදෙන නිශ්චිත තැන් ටිකක් තියෙනවා. හැමතැනම මේ ටික යෙදෙන්නේ නැහැ. ඒක ගැන කියලා තියෙනවා නමෝ යෝගයේදී වගේ. මේක යෙදෙන්නේ නැහැ කියන කතාවක් ව්‍යාකරණ පොත්වල කියනවා. ඒ නිසා දැන් අපි නමෝ බුද්ධාය කියලා කිව්වට ඒක ව්‍යාකරණානුකූලව යෙදෙන්නේ නැහැ කියලායි කියන්නේ. දැන් ඔක ගැන මොකද කිසිම තැනක මේ බුද්ධාය කියන පදේ එහෙම නැත්නම් මේ ආය පදෙත් එක්ක ඒ නමෝ යෝගයක් යෙදিলা නැහැ කියන කතාව කියලා තියෙනවා. එතකොට නමෝ තස්ස භගවතු වරහතු එහෙම තියෙනා නිසා නමෝ එතන භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියවා මිසක සම්මා සම්බුද්ධාය කියලා එහෙම යෙදුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි වෙන ත්‍රිපිටකයේ හෝ අට කතාවල කිසිම තැනක මේ ප්‍රයෝගය යෙදෙන්නේ නැහැ ආය කියන පදේ නමෝ යෝගීදී. ඒ නිසා ඒක එහෙම නමෝ යෝගීදී ගන්න එපා කියන කතාවත් සද්ද නීති ව්‍යාකරණයේදී ටිකක් ගොඩේ විස්තර ටිකක් නෙවෙයි ගොඩක් විස්තර ඇතුව කියනවා ඒ ගැන. ඒ නිසා මේ බුද්ධාය කියන පදේ නමෝ බුද්ධාය කියන අපි යෙදීම පාවිච්චි කරන කිච්චර හොඳ නැහැ. මොකද ඒක ධර්මයේ යෙදුණු වචනයක් නෙවෙයි. මේ නමෝ යෝගියත් එක්ක ආය ආදේශය. ඒ නිසා අපි කියද්දී නමෝ බුද්ධස්ස කියලා කියමු. ඒකක් දැනගන්න ඕන නිසා ඉතින් බහුලව යෙදෙන නිසා නේද. ඒක නිසා අපි සමහර ලාවට අපිත් කියන්න පුළුවන් ඒක නිවැරදි නැහැ කියන කතාවයි කියලා තියෙන්නේ. මොකද මේ හැමතැනකදීම අර නමෝ යෝගයේ යෙදුණු තැන් උදාහරණ ගොඩාක් පෙන්නවා මේ සද්ද නීති ව්‍යාකරණයේදී. ඒ හැමතැනකම තියෙන්නේ බුද්ධස්ස කියන වගේ පද. මේ විදිහේ පද යෙදිලම නැහැ නමෝ යෝගයේදී. හරි නේද? ඊට පස්සේ චතුත්ථ බහුවචන පදේ කොහොමද? බුද්ධ කියලා තියෙනවා. විභක්ති ප්‍රත්‍ය බහුවචන ප්‍රත්‍ය ඉන්නේ මොකක්ද? බුද්ධ ධන නම්. එතකොට බුද්ධ නම් කියලා මේ පදේ හැදෙන්න ඕන. හැබැයි මේකෙත් අර විදියටම මෙන්න මේ බුද්ධ කියන පදයේ අග තියෙන අයන් මේ නං ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි විතරක් නෙවෙයි සු නං හි කියන පද පිටිපස්සෙන් තියෙද්දි සුනං හි සෝ විභක්ති ප්‍රත්‍ය නං විභක්ති ප්‍රත්‍ය හි කියන විභක්ති ප්‍රත්‍ය මේ විභක්ති ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි අයන්නේ තියෙන කෙටි ස්වර අයන්න නෙවෙයි කෙටි ස්වර දීර්ඝ බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි හිතමුකෝ උදාහරණයක් විදියට අග්ගි කියන වචනේ ගත්තොත් අග්ගීභි අග්ගීහි අග්ගි කියලා කෙටිවයි තියෙන්නේ. අන්න හීතියෙද්දී දීර්ඝ වුණ හැටි. එතකොට බහු චතුති ජටි වල අග්ගීනම් දණ්ඩීනම් ඒ දණ්ඩී එක නම් කොහොමද දීර්ඝයි? ඒතර සූප්‍රත්‍යතියෙද්දී දීර්ඝ වෙනවා. අග්ගීසු එතකොට මෙන්න මේ සුනං හි සුච කියන සූත්‍රයෙන් තමයි ඒ සිදුවීම වෙන්නේ. එතකොට මෙන්න මොකක්ද වෙන කටයුත්ත මෙන්න මේ තියෙන පදාන්ත අයන්න ආයන්නක් වෙනවා. අයන්න ආයන්න. එතකොට බුද්ධා නම් හරි නේද? ඊළඟ සූත්‍රයට යමු. අපි දැන් එතකොට කතා කරන්න යන්නේ පංචමී විභක්තිය ගැන. පංචමී විභක්තියේ දෙන විභක්ති ප්‍රත්‍ය දෙක පාලි භාෂාවෙන් මොකද්ද? උස්මා හි. සිංහලයේදී කොහොමද ඊය දෙනව ඇත්තේ? කෙරෙන් කියන නිපාතයත් යොදනවා. ඒත් එකම එන් කියන ප්‍රත්‍යයකුත් යෙදෙනවා. කොහොමද? ගමෙන්. එතකොට රටින්. රට වලින්. එහෙම ගම් වලින් ඒ විදිහටත් යෙදෙනවා බහුවචනෙදී. එතකොට ඒ කලින් අපි ඒ දුන්න ඒ සටහන බලා ගන්න. නේද? සිංහලයේ එක යෙදෙන හැටි. එතකොට අපි ඒකවචනයෙන් පදයක් කියමු. වාක්‍යයක් කියමු. තාපසතුමා කැලෑවෙන් එයි. කොහොමද කියන්න ඕන? තාපසතුමා කැලෑවෙන් එයි. තාපසෝ වනම් හා ආගච්ඡති. එන එයි කියන එක ආගච්ඡති. තාපසෝ වනම් හා ආගච්ඡති. එතකොට තාපසවරු කැලෑ වලින් එති. ඒකේ බහුවචනේ. තාපසා වනේහි ආගච්ඡanti. හරි. එතකොට මේ පද ටික අපි හදන හැටි බලාගෙන යමු. එතකොට මේ පංචමී විභක්තිය යෙදෙන්නේ යම් තැනකින්ද වෙන් වෙන්නේ. යම් තැනකින්ද අපි ඉස්සරහට ඒ අර්ථ ටික මෙතනින් කියමු. අන්න ඒ වෙන් වෙන තැන අපි පංචමියෙන් තමයි තියන්නේ. අපි අර්ථ කියාගෙන යමු. අපාදානේ පංචමී.
අපාදානේ
පංචමී යනු.
අපාදානේ පංචමී යනු.
පංචමී විභක්ති විධාන සූත්‍රයි.
පංචමී විභක්ති විධාන සූත්‍රයි.
අපාදානේ යනුද.
අපාදානේ යනුද.
පංචමී යනුද.
පංචමී යනුද.
පදයෝය.
පදයෝය.
පද දෙකකි.
පද දෙකකි.
අපි සම්බන්ධයයි පදාර්ථයි කියමු. අපාදානී අපාදාන කාරකයෙහි පංචමී විභක්තිය වේ. පූර්තිය අර්ථ කියමු. යස්මා අපේති යමක් කෙරෙන් වෙන්වීම හෝ වේද
භයංවා
බියවීම හෝ වේද
ආදත්තේවා
යමකින් ගනීද තදපාදානං එය පොඩින්ද තදපාදානං නාම එය අපාදානය නම් වේ. තත්ත පංචමී හෝති. එහිලා පංචමී විභක්තිය වේ. ස්මා
පංචමී ඒකවචනයෙහි
ස්මා විභක්ති ප්‍රත්‍යයේදී හරි. ඔන්න එතකොට පංචමී අර්ථ තමා දැන් කීවේ යම් තැනකින් ඉවත් වෙනවද, වෙන් වෙනවද, ඒ වගේම යම් දෙයකට බය වෙනවද, ඒ වගේම යම් තැනකින් යමක් ගන්නවද, අන්න ඒ තැන, ඒ දේවල් වල මුල් පිහිටි තැන අපි තියන්නේ මොන විභක්තියෙන්ද? පංචමී විභක්තිය. සිංහලෙන් නම් අර ගමින් ගමින් රටින් කොහොම හරි අන්න ඒ විදිහට. ඒ විදිහටයි අපි අර්ථ කියන්නේ පාලි භාෂාවෙන්. එතකොට අර කියපු විදිහට ස්මා ප්‍රත්‍ය එකතු කරලයි ගන්නෙ. හැබැයි ස්මා ප්‍රත්‍යයට තව ආදේශයක් අපි මෙතන කිව්වා මේ පේනවා ඇති. මුහා කියලා තාදේශයක් එනවා. බුද්දස්මා බුද්ධම්හා. ඒතකොට දෙකම සමානයි. හරි. අපි ඊළඟටත් ඊළඟ සූත්‍රයත් කියමු. අතෝ ආ ඒ ඉති ඒව. අතෝ යනුද ආ ඒ යනුද මත සූත්‍රෙහි යෙදේ. ස්මා ස්මින්නංවා යනු ආදේශ විධාන සූත්‍රයි. ස්මා ස්මින්නං යනුද වා යන්ද පදයෝය පද දෙකකි. එතකොට මේ පද දෙකත් එක්ක කලින් අපි අර එකතු කරගත්තු පදත් එකතු කරලා ඒ පද සම එක්ක අපි අර්ථය කියනවා. අතෝ අකාරයෙන් පසුව යෙදෙන්නා
වූ
ස්මා ස්මින්නං ස්මා ස්මින් යන ප්‍රත්‍යන්ත වා විකල්පයෙන් ආ ඒ ආකාර ඒකාර දෙදෙනා වෙති. අපි වෘත්තියත් කියමු. අකාරාපරේසං අකාරයෙන් පසුව යෙදෙන්නා වූ ස්මා ස්මින් යන ප්‍රත්‍ය දෙදෙනාට වා විකල්පයෙන් ආ ඒ හොಂತಿ ආකාර ඒකාර ආදේශයෝ වෙති. බුද්ධා බුද්ධම්හා බුද්ධස්මා යනුවෙන් පංචමී ඒකවචන පදද බුද්ධේබි බුද්ධේහි යනුවෙන් පංචමී බහුවචන පදද සැකසේ. එතකොට මේ මෙතනදි කියන්නේ එතකොට මේ ආදේශය වෙන්නේ මා මිත්මින්නම් කියපු ඒ සූත්‍රේ. ඊට අමතරව මේ මා ප්‍රත්‍යයට ආ ආදේශයකුත් මින් ප්‍රත්‍යයට ඒ ආදේශයකුත් වෙනවා. මොකද සූත්‍රය දොට ස්මා ප්‍රත්‍යයට මුහා ආදේශයකුත් වෙනවා, ආ ආදේශයකුත් වෙනවා. ස්මින් ප්‍රත්‍යයට මුහි ආදේශයකුත් වෙනවා, ඒ ආදේශයකුත් වෙනවා. එතකොට ඒ ආදේශ වෙන්නේ වෙනස් වෙනස් සූත්‍ර දෙකකින්. පැහැදිලියි. අපි එහෙමනම් පද ටික හදාගෙන යමු බලන්න. පංචමී ඒක වචනයේ පද තුනක් හැදෙනවා. විදියට තැන් තුනක ලියන එකම පෙළට දින වචන යුක්තාංහි තියාගෙන ඊට පස්සේ මේ එකින් එක පද තුන වෙන වෙනම හැදුණු හැටි වෙන වෙනම පෙන්වන්න ඕන. ඒ ටික කතරිය අපි දෙමු ලියන්න නේද? ඉතිරි පද ටික ඉක්මනට එහෙම නම් හදලා තියන්නකෝ විනාඩි දෙකකින්. හරි, ඉතුරු කිස්කන් ටික පුරවලා තියන්න. පද සිතා පද තුනේ සූත්‍රයයි මේ අරිදුක හදන්න.
ඒක
මොන එකයි
කියන්නේ?
ඒක
තමයි.
ආයෙත්
දෙකක්
ඉන්නේ
හරියට. වෙන මහනන ගන්න දෙන්න නැත්නම් මේ විදිහට
ඉතින් මොකද හදන්න දෙන්නේ
නැහැ මේ විදිහට හදන්න දෙන්නේ
බුද්ධය කියන්නේ මොකද දැන් හදන්නේ
බුද්ධ
බුද්ධ
හා
බුද්දස්ම බුද්ධම මේ දෙන්න මේ දෙන්න
හිස්මින්න කියන ස්මා හිස්මින්න මහා එහා පැත්තම කන්න මේ එහා පැත්තේ ටික අවශ්‍ය නැහැ
මේක
ඕනේ මම ටික බැච්චමන්නේ යත් හරි හරි දෙක්ක මේ
මේ දෙක හැදිලා ඉවරයි. මේ දෙක. ඊට පස්සේ අපි මේ පදේ තමයි දැන් හදන්න ඉතිරි වෙන්නේ. ඒවර දෙකම අපි ගත්තා එකට. මේ පද දෙක නම් මාරු කරලා ලියා ගත්තා නම් හොඳයි, කමන්නේ දැනට උහුම. පද හැදීගෙන යද්දී සාමාන්‍යයෙන් අපි එහා පැත්තේට අගටම ගන්නවා ආදේශ ආදියක් නොවි හැදෙන පදි. ඒක සාමාන්‍යයෙන් අගටම. බුද්ධා බුද්ධම්හා බුද්ධස්මා බුද්ධස්මා පදේට ආදේශයන් නොවි තියෙන ස්වභාවයෙන්ම නෙහදුනේ. ඒ නිසා ඒක අපි අගටම ගන්නවා කෙළවරටම. ආදේශ ආදිය වෙන ඒවා මුලට ගන්නවා. දැන් ස්මාහට ආදේශ විලානේ මේ දෙක හැදුනේ. මේකයි මේ අග. සාමාන්‍යයෙන් වර්ණ කිරි වල තියෙන්නේ ඒ රටාවට. මේක මොනවා හරි ගැටලුවක් තියෙනවා ඉක්මනට හමු බලන්න. නැතු ඇති. හරි, එහෙනම් අපි ඊළඟට යමු නේ. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ චක්ටි විභක්තිය ගැන කතා කරන්න. සාමිස්මින් චක්ටි. සාමිස්මින් චක්ටි යනු
සාමිස්මින්
චක්තියං චක්ටි විභක්ති විධාන සූත්‍රයි. සාමිස්මින් යන්ද චක්තියංද චක්ටි යනුද පදයෝය. මෙහි පද දෙකකි. අපි ඒකේ අර්ථ කියන
සාමිස්මින් සාමි අර්ථයෙහි චට්ටි චට්ටි විභක්තිය යෙදේ. අපි ඊට පස්සේ වෘත්තිය කියමු. යස්ස වා පරිග්ගහෝ යමෙකුගේ අයිතියක් හෝ වේද තං එය සාමි නාම සාමි නම් වෙයි. තත් එහි චට්ටි හෝති චට්ටි විභක්තිය
වෙයි.
බුද්ධස්ස
බුද්දස්ස
චට්ටි ඒක වචනයෙහි
චට්ටි ඒක වචනයෙහි
බුද්දස්ස යයි පදයක් සැකසී
බුද්දස්ස යයි පදයක් සැකසී.
බුද්ධානං
බුද්ධානං
බහුවචනයෙහි
බහුවචනයෙහි
බුද්ධානං යයි පදයක් සැකසී
බුද්ධානං යයි පදයක් සැකසී.
අන්න එතකොට චට්ටියේ පද කීයක් තියේ? ඒක වචනේ එකයි, බහුවචනේ එකයි. ඒ පද දෙක හැදෙන විදියයි මේ කියන්නේ. එතකොට කොහොමද හැදෙන්නේ? බුද්ධ ඊට පස්සේ ඒක වචනේ බුද්ධස කියලා හිටිනවා. ඊට පස්සේ අර කලින් කියපු චතුත්ථයේ ක්‍රමයටම මේ පද දෙක හදාගන්න. ආය පදේ ඇවිල්ලා හැදෙන පදේ හැරුණම ඒ සාගමෝසේ කියන සූත්‍රය මෙතෙන්වත් අදාළයි. එතකොට සාමිස්මින් චට්ටි කියලායි ගන්න. එතනදී අපි ගත්තේ සම්පදානී චතුත්ථි කියලා. ඒ සූත්‍රය වෙනුවට සාමිස්මින් චට්ටි කියන පදේ ගන්නවා. ඒත් එකම ආය චතුත්ථේක වචනස්සතු කියන සූත්‍රය මේකේ යෙදෙන්නේ නැහෙනේ. ආය පදයක් නැති නිසා ඒ පදය හදන්න යොදාගත්තු සූත්‍ර ඇරුණම බුද්දස්ස කියන පදේ කලින් හැදුණු විදියමයි. බහුවචනේ වෙනසක් ඇත්තේ නැහැ. ඒකත් අර විදියටම සූත්‍රයේ විතරයි වෙනස් වෙන්නේ. සාමිස්මින් චට්ටි කියලා ගන්න ඕන සම්පදානී චතුත්ථි කියන තැන වෙනුවට. පැහැදිලි ඇති. ටික ටික හොයා ගන්න පුළුවන්. ඒක තමන් පොඩ්ඩක් කියවලා බලපුවම තේරෙනවා වෙනස. එතකොට මේ සාමි අර්ථය කියලා කියන්නේ මොකක්ද කියන එක විස්තර කරලා තියෙනවා. මොකක්ද සාමි අර්ථය කියන්නේ ආනන්ද අශුරු? එතකොට අයිතිකාරයාගේ වස්තුවද චට්ටියෙන් තියන්නේ මොකක්ද?
අයිතිකරු.
ඔව්, අයිතිකරුව චට්ටියෙන් තියන්නේ. යමක අයිතිකාරයා හිමිකරුවව අපි තියෙන විභක්තිය තමයි චට්ටි කියලා කියන්නේ. එතකොට කොහොමද? උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එක අපි කොහොමද කියන්නේ? ඔව්, ධම්මපදයේ අපිට විභක්තිය අපි සුදුසු විදියට තියන්න ඕන. අපි බුදුරජාණන් වහන්සේගේ ඥානය කියන එක කොහොමද කියන්න ඕන? ඥානං බුද්ධස්ස ඥානං. එතකොට ඒ බුද්ධස්ස ඥානං කියද්දි ඒ ඥානයේ අයිතිකරුවා, එහෙම නැත්නම් ඒ ඥානය අයිතිකාටද, ඒ කිනාව අපි චට්ටියනොයි තියන්න ඕන. ඒ නිසා තමයි බුද්ධස්ස කියලා භාග්‍යවතුන් වහන්සේගේ කියන අර්ථයෙන් චට්ටියෙන් පැහැදිලි ඇති. තව උදාහරණයක්. ගොපල්ලාගේ කෙත කෙත්ත ගෝපාලස්ස කෙත්ත. ඒ කෙත්තම් පදේදී මොන විභක්තියෙන්ද යෙදෙන්නේ කියන එක වාක්‍යයක් අනුවයි තීරණය වෙන්න ඕන. ඒක වාක්‍යයක දැම්මොත් තමයි මොන විභක්තියද කියන එක තීරණය කරන්න ඕන. එහෙම නිකම් අපි වාක්‍යයක් කියද්දි එහෙම විභක්තිය කොහොම වුණත් ලොකු වැරදක් නැහැ. එතකොට අපි පැහැදිලි චට්ටියේදී ඒක වචනේ. එතකොට බුද්ධත්ව කියලා පදයක් හැදෙනවා. බහුවචනය බුද්ධානං කියලා හැදෙනවා. ඒක තව මොනවා හෝ ගැටලුවක් තියෙනවා නේ? අපි එහෙමනම් ඊළඟ විභක්තියට යමු නේ. මොකේද චට්ටියේ දෙන්නේ මේක? දැන් මේ පංචමියේ යෙදෙනවා තෝ ප්‍රත්‍යක්. ඒකේ වුණාට මේ විභක්ති ප්‍රත්‍යක් නෙවෙයි. ඒක අපි තෝ ප්‍රත්‍යක් නේ තෝ ප්‍රත්‍යක් කියන්නේ නෑ අපි හරි ගන්න
ගුණවතු මේක
ඒක ඒවා අපි පස්සේ හදනවා මේ පදේ ඒක මේ පදේට වෙන ආදේශයක් ඉස්සරහට හදනවා මේ බුද්ධ ශබ්දේ නෙවෙයි ඒක මේ තෝ ප්‍රත්‍යක් නෙවෙයි අපි ඉස්සරහට කතා කරනවා මේ උන්තු ප්‍රත්‍යයට වෙන ආදේශයක් තෝතිතා සස්මින් කියලා සූත්‍රයක් තියෙනවා නාසු පිච කියන කලින් කීවා ඒවා නේද ඒවා දැම්ම අහන්න ඕනේ නැහැ මේ ඉස්සරහට ඒ සූත්‍රේ නෝ මෙතනදී කිව්වොත් පැටලෙනවා ඒ නිසා අපි දැනට කතා නොකරමු ඊට එතකොට බුද්ධස්ස කියලා ඒක වචන පදයක් හැදෙනවා බුද්ධානම් කියලා බහුවචන පදයක් හැදෙනවා අපි ඊට පස්සේ දැන් සප්තමී විභක්තිය හදා ගන්නයි යන්නේ ඕකාසේ සප්තමි
ඕකාසේ සප්තමි
ඕකාසේ සප්තමී යන්නේ
ඕකාසේ සප්තමී
සප්තමී විභක්ති විධාන සූත්‍රයි
සප්තමී විභක්ති විධාන සූත්‍රයි
ඕකාසේ යනුද
ඕකාසේ යනුද
සප්තමී යනුද
සප්තමී යනුද
පදයෝය
පදයෝය
පද දෙකකි
පද දෙකකි
එතකොට මේ පද දෙක ගලපලා අර්ථ කියනවා ඕකාසේ
ඕකාසේ
ඕකාස අර්ථයෙහි
ඕකාස අර්ථයෙහි
එහෙම නැත්නම් ආධාර අර්ථයෙහි
ආධාර අර්ථයෙහි
සප්තමි
සප්තමි
සප්තමි විභක්තියේදී
සප්තමි විභක්තියේදී
අපි සූත්‍රයේ වෘතිය කියමු යෝ ආධාරෝ
යෝ ආධාරෝ
යම් ආධාරයක් වේද
යම් ආධාරයක් වේද
තං ඕකාසං නාම
තං ඕකාසං නාම
එය ඕකාස නම් වෙයි
එය ඕකාස නම් වෙයි
සත්ත සප්තමී හෝති
සත්ත සප්තමී හෝති
ඒ ආධාර අර්ථයෙහි
ඒ ආධාර අර්ථයෙහි
සප්තමී විභක්තියේදී
සප්තමී විභක්තියේදී
ස්මින්
ස්මින්
සප්තමී ඒක වචනයෙහි
සප්තමී ඒක වචනයෙහි
ස්මින් විභක්ති ප්‍රත්‍යයෙහි
ස්මින් විභක්ති ප්‍රත්‍යයෙහි
බුද්ධේ බුද්ධම්හි බුද්ධස්මින්
බුද්ධේ බුද්ධම්හි බුද්ධස්මින්
යනුවෙන්
යනුවෙන්
සප්තමී ඒක වචන පද සැකසේ
සප්තමී ඒක වචන පද සැකසේ
සු
සු
සප්තමී බහුවචනයෙහි
සප්තමී බහුවචනයෙහි
සෝ විභක්ති ප්‍රත්‍යයෙහි
සෝ විභක්ති ප්‍රත්‍යයෙහි
බුද්ධේසු
බුද්ධේසු
බුද්ධේසු යනුවෙන්
බුද්ධේසු යනුවෙන්
සප්තමී බහුවචන රූපය සැකසී
සප්තමී බහුවචන රූපය සැකසී
පැහැදිලිද කතා? ତର සප්තමී විභක්ති පද ඒකවචනයේ කීයක් තියෙද?
පද
ඔව් පද හැදෙන පද ඒක අපි කාට හරි හදන්න දෙමු නේද කවුද අනිත් අය ගෙනක් කියන්න ඕනේ නේද
අපි දෙනු විමල ජීවන
දීරානන්ද මහතුන් බලන්න. මේ සූත්‍ර උඩමයක තියන්න එහා පැත්ත මතන්න. සූත්‍ර ටික ඔව් ඒකත් තියෙන. ඔව් විභක්ති ප්‍රත්‍ය මතන්න. පෙත් අපි මතක දෙන්න. හා හේතුව. හරි. පිටක දැන් කොහොමද තියෙන්නේ බලන්න පොඩ්ඩක් මේක. ඉස්සෙල්ලම එතකොට බුද්ධේ කියන පදේ මෙතෙන් අපි හදාගන්න යන්නේ. ඊට පස්සේ බුද්ධම්හි බුද්ධස්මි බුද්ධස්මි කියන පදේ මේ පිළිවෙලට. එතකොට මුලින්ම මොනවද විභක්ති ප්‍රත්‍ය සත්තමී විභක්ති ප්‍රත්‍ය සුස්මින්සු ඒ දෙක අපි එකතු කරගන්න. සුස්මින් ප්‍රත්‍ය සූත්‍රප්පය වැඩි වෙලා ගන්න. කෝසු කිටි පොඩි විතර කියන්න. ඔව් එහා පැත්ත මකලා නැවි. එහා පැත්තේ සූත්‍රයක් නැහැ. සමාන ලක්ෂණ තියෙන්න ඕන අතරමැද. මොකද්ද සූත්‍රය? සප්තමී විභක්තිය විධාන කරන සූත්‍රය. ඕකාසී සප්තමී. හරි. ඊට පස්සේ ඒකම්හි වත්තබ්බේ ඒකවචන. ඒකවචන ප්‍රත්‍ය විතරක් තුනේම ලියාගෙන යනවා. මොකද්ද ඒකවචන ප්‍රත්‍ය? මේක විතරක් ලියාගෙන යනවා.
ඇසම
ඔය ඉස්මින් සූ කියන්නේ ඔව් දෙකම අපි කියලා තියෙනවා ඒක මේ ක්‍රමාව දාලා කියන්නේ එහෙම තමයි ඔව් ක්‍රමාව ඉතින් දානවා නම් හොඳයි දැන් එකතු කිරීමේ ලකුණුත් නැහැ ඒ වගේ ඇඩ් කරලා තමන්ට දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මොකක්ද ඉස්සරලම දැන් අරකේ හදන්න කෙලවරීම පදේ මොකුත් හදන්න දෙයක් නැහැ. ඒක දැන් හැදිලාමයි තියෙන්නේ. බුද්ධස්මින් කියලා හැදිලා. ඒකේ නිසා අපහු යටින් කමා දෙකක් විතරක් දැම්මොත් ඇති. ඒක එහෙම පහළට එනවා. මේක ඉතින් මකා ගන්න. මේ බුද්ධ කියන තැන අනේක මකා. ඊට පස්සේ ඊළඟට ලේසියෙන්ම ඉවර කරන්න ඕනේ පුළුවන් එක ඊළඟට ඉවර කරමු. ඊට පස්සේ මේ ස්මින් හට මහි ආදේශය ගන්නේද මෙතන ඒක ලියලා ස්මින් හට ඉරා මහි හරි යටින් ඉරක් ගන්න හරි කමාව කෝඩේ ඔච්චර දිගට හිතලෝනේ නැහැ අර එක පිළිවෙල පහලටම එක ගානට එන්න ලියා ගන්න ඕන රියල් නැත්තම් පැටලෙනවා සූත්‍රය හරිය එකම තමයි ස්මාහිස්මින් නම් මහාවි ඉවා ඊට පස්සේ දැන් මෙතන ස්මින් එක එහෙම තියෙනවා මෙතන ස්මින් ලියෙන්න ඕන ඊට පස්සේ යක ස්මින් ප්‍රත්‍යයට අපි ඒ ආදේශයක් ගත්ත අර සූත්‍රය ස්මින් හට ඒ ඉර යටින් හරි අරකෙත් කමාදි කොටින් දාගන්න එහා පැත්තේ උඩ තදේ හැදිලා ඊට පස්සේ දැන් මේ පද හැදුණු පද දෙක මෙතනින් ලියා ගන්න පුළුවන් බුද්ධම්හි බුද්දස්මි කියලා මෙතන ඒ දැන් දෙකේ හරි මේ ටික දැන් වෙනස් වෙනවා සාමාන්‍යයෙන් එහෙම තමයි වර්ණ කිලි වල ඉන්නේ ওই රටාව. පැහැදිලි ඇති. ප්‍රති බහුවචන පදි බුද්ධ සු කියලා තියෙනවා. බුද්ධ සු ඊට පස්සේ මොකද්ද කොහොමද බලන්න ඒකට හැදිනවද කියලා. ඒකට බුද්ධාස කියලා නේ
හැදෙන්නේ.
බහුවචන පදේ කොහොමද හැදෙන්නේ? ඒකට ඒ යන්නක් ආවේ කොහෙන්ද? නෑ නෑ ඒකෙන් නෑ. ඒ යෝ මී කියන ඒවට මේ යන්න ගත්තේ සුයන්නට තියෙන කතාවක් කිව්වේ නේ.
මේ කලින් ප්‍රතමාදු කියන එක විතරයි.
ඔව් ඔව්. ඒක ප්‍රතමාදු තියා වලට විතරයි. එතකොට මේකට ඒ යන්නක් ආවේ කොහෙන්ද කියමු බලන්න. දැ කියලා බෑ. හරි තේජානන්දස්ම කියමු බලන්න හොයලා දැන් දැනට කියපු සූත්‍රයකින් තමයි එන්න ඕනේ. මේ වෙද්දි ඒවා කියලා ඉවරයි කොහේ හරි. කියපු එකකින් තමයි ඉන්න ඕනේ. නැත්ද එහෙම එකක්? නෑ ඒක කිව්වේ ආයන්නක යන්නක් ආදේශන වීමක් නේ. ස්මා සුහිස්වකාරෝ ඒ සුහිසු අකාරෝ ඒ සු හි කියන විභක්ති ප්‍රත්‍ය පිටුගතෙන් තියෙද්දි අකාරය පදාන්ත අකාරය ඒ කාරයක් වෙනවා. පැහැදිලිනේ. තොටලේසි බුද්ධ සු කියලා තිබ්බා. පස්සේ බුද්ධ කියලා වෙන් කරගත්තා. අයන් වෙන් කරගත්තා. මේ අයන්නට ඒ යන්නක් ගෙනාවා. සූත්‍රත්‍යකින් එහෙම තියෙනවා. සුහිස්සකාරෝ ඒ සූත්‍රය මේක විතරයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ නයි පරං සූත්‍රයෙන් පැමිණෙව බුද්ධේසු කියලා පදේ හැදෙනවා. මේක ඉතින් තව පියවරක් විතර එන්න ඕන පහළට. ඒක පියවර අපි අඩු කරගෙන හදමු. පැහැදිලි ඇති. එහෙමනම් ඊළඟට ඉස්සරහට යමු නේද? තියෙනක හරි. ඒ බහුවචනින් දැන් බහුවචනයක් ගැන කියවි. දැන් කිමි බහවචනේ
දැන් කිමි
හරි ඊළඟට බාලාවතාරි ගාථාවක් තියෙනවානේ මේ තියෙන්නේ බුද්ධ කියන වචනය මේ විභක්ති ඔක්කොගේම යෙදෙන හැටි යෙදෙන පද යෙදෙන විදියට ගාථාවක් බැඳලා ඒ කියන්නේ ප්‍රථමා ආලපන ဒုတိයා ඒ හැම විභක්තියකම පදයක් බුද්ධ ශබ්දයෙන් ඇතුළත් වෙන විදියට බැඳපු ගාථාව. හරියති නේද? දැන් අපි ඒක තව දියා ගන්න වෙලා ඕනද? ඇති මං හිතන්නේ. නේද? හරි. අපි ඒක අර්ථ කියාගෙන යමු. ඉස්සෙල්ලා ගාථාව කියමුකෝ කවුරු හරි නේද? මතක තියාගන්න මේ තේරුමත් අපි කියාගෙන යමුකෝ. මුලින්ම දැන් මේකේ ආලපන පදයක් තියෙනවා. අපි ආලපන පදේ මුලින් කියනවානේ බුද්ධ ශබ්දේ ආලපන පදයක් තියෙනවා. ඕකේ දෙවෙනියට තියෙන්නේ බුද්ධ. අපි කියාගෙන යමු බුද්ධ. භාග්‍යවතුන් වහන්සේ. බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ. බුද්ධං සරතු. බුදුරජාණන් වහන්සේව සිහි කරන්නාහට සුඛං දදාති සැප ළඟා කර දෙනසේක තතෝ ඉබෙවින් බුද්ධේන බුදුරජාණන් වහන්සේ විසින් දුක්කරං කිරීමට දුෂ්කර වූව කිං කුමක්ද බුද්ධේන භාග්‍යවතුන් අපි බුදුරජාණන් වහන්සේ කියලාම කියමු බුදුරජාණන් වහන්සේ කරණ කොටගෙන මහිද්දයෝ මුණයෝ අපි මහත් ඉර්ධි ඇති මුනිවරු පවා සුඛී ජාත සුවපත් වූහ බුද්ධස්ස ඒව බුදුරජාණන් වහන්සේටම මනං දදේ සිත දෙන්නෙමි අහං මම බුද්ධා බුදුරජාණන් වහන්සේ කෙරෙන් අච්චුතං පදං අච්චුත පද වූ නිර්වාණය ලබෙයං ලබන්නෙමි බුද්ධස්ස ඉද්ධි බුදුරජාණන් වහන්සේගේ ඉර්ධිය කින් න කරේ කුමක් නම් නොකරන්නේද
භව භවී
භව භවී
භවයක් භවයක් පාසා
භවයක් භවයක් පාසා
මම භක්ති
මම භක්ති
මගේ භක්තිය
මගේ භක්තිය
බුද්ධේ අත්තු
බුද්ධේ අත්තු
බුදුරජාණන් වහන්සේ කෙරෙහි වේවා
බුදුරජාණන් වහන්සේ කෙරෙහි වේවා
හොඳ අර්ථයකුත් තියෙන ගාථාව නේද ඔන්න ඔය ගාථාව කියද්දී එතකොට බුද්ධ කියන ශබ්දයේ තියෙන ඒ ඒක වචන පද ඔක්කොම ටික ඒ නවයම මේකේ යෙදලා තියෙනවා පද නවයම පාඩම් කරලා තියාගන්න ඒකේ මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට හමු බලන්න අපි දැන් මේ බුද්ධ ශබ්දය ඉවර කරන්න හදන්න හරි අපි එවනම් ඉස්සරහට යන එකක් ඊතෝ පරං මේන් පසුව තතියා පංචමීනං ච තතියා පංචමී පදයන් කේද චතුත්ති චට්ඨීනං ච චතුර්ථි චට්ඨි පදයන් කේද සරූපත්තා සමාන රූප ඇති බැවින් පංචමී චට්ටි විභක්ති පද බීයෝ බොහෝසෙයින් උපෙක්ඛන්තේ
උපේක්ෂා කරනු ලැබෙත්.
ඒ මොකක්ද කිව්වේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් තතියා පංචමී පද ඉතින් බොහොම සමානයි ඒ වගේම චතුත්ති චට්ටි පදත් සමානයි. දැන් තතියා පංචමී වල බහුවචනේ කොහොමද සමානයි? එතකොට ඒක වචනේ තමයි පොඩි වෙනසක් තියෙන්නේ. මේ පද වෙන් කරලා කියනවා. එතකොට බහුවචනේ සමානයි. චතුත්ති චට්ටි දෙන්න සම්පූර්ණම සමානයි. ඒ නිසා ඉතින් මෙතනින් ඉස්සරහට පද ගැන කියද්දි ඉතින් අපි ඒව ගැන ටිකක් උපේක්ෂා වෙනවා. ඒ කියන්නේ මේ පද හැදෙන හැටි ආයේ එකින් එකට කියන්නේ නැහැ. කියලා ඉතින් මතක් කරන්නේ දැන් පළවෙනි පදය හදද්දි පළවෙනි බුද්ධ ශබ්දය හදද්දි ඒ ගැන කිව්වා එතනින් එහාට ඒ පද ගැන අපි විශේෂයෙන් කියන්නේ නැහැ කියන එකයි කියන්නේ හරි ඒ කියන්නේ අර්ථ කියද්දි බුද්ධ පදේ මොලින් කියන්නේ ආලපන පදේ ඊට පස්සේ තියෙන්නේ අත්ත් ශබ්දය හදන්න. ඒකටත් වෙලාව තියෙයි අපි බලමු. තිරිසගේ කැමැත්ත ඉතින් මට කවන්නේ කොහොමද 4:20 සවිනාසු යන්න හදිසි වගේද අපිට විනාඩි තව 20කින් වගේ ඉතින් ටික ඉවර කරන්න පුළුවන්ද නෑ අනිත් අය දැන් නම් ඇති වගේ දැන් වැඩි දැන් මේ ටික ඉවර කරලා ඉතින් විවේක ගන්න නේද ඒ ගන්න විවේකේ ඉතින් පොත ඉවර කරලා ඊට පස්සේ ගමු පොඩ්ඩක් අපහසුයි නම් පොඩ්ඩක් නැගිටලා එළියට හිමු ගිහින් ආවට කමන්නේ තේජයක් ගන්න හරි එහෙනම් අත්ත් ශබ්දය දැන් හදන්න යන්නේ. ඒකත් අකාරාන්ත ශබ්දයක්. හැබැයි ඒ වුණාට බුද්ධ ශබ්දයට වඩා ටිකක් වෙනස් පද හැදෙනවා. ඒ නිසා තමයි මේ ටික අපහුව වෙනම කියන්නේ. අයන්නෙන් ඉවර වෙන ශබ්දයක්. අත්ත් කියන එකේ තේරුම එතකොට ආත්මය කියන එකයි. ආත්මය කියන අර්ථය. අර්ථ අපි කියගෙන යමු. අත්ත් සී අත්ථ ශබ්දයෙන් පසුව සී විභක්ති ප්‍රත්‍යය යෙදේ. බ්‍රහ්මත්ථ සක රාජාදිතෝ ඉති ඒව. බ්‍රහ්මත්ථ සක රාජාදිතෝ යන්න මතු සූත්‍රයෙහි යෙදේ. ඊළඟට සූත්‍රය කියමු. සයාච සයාච යනු ආදේශ විධාන සූත්‍රයි. සී යනුද ආ යනුද ච යනුද පදයෝය. පද තුනකි. පද ටික වෙන් කරගන්න සයාච කියලා තියෙද්දි ඉතින් හිතාගන්න බෑ කොහොමද මේ පද වෙන්නේ. සී ආ ච කියන එකයි කොහොමද යන්සයක් ආවි කොහොමද කියමු බලන්න. තේජානන්දස් සී ආ ච කියලායි දැන් පද තුන. ඒක ඉතින් එහෙම තියෙනවා නේද පැහැදිලි. කොහොමද මොකද්ද සූත්‍රය යවමදන තරලාව මේ කියන්නේ කියන්න දැන් අයින් වෙලා ඉවන්නෝ යන්නවා. ඉවන්නෝ යන්නවා කියන සූත්‍රයෙන් මේ කියන්නේ තියෙන කියන්නට හල් යයන්න හල් සයන්න ඊට පස්සේ මේ කියන්න තමයි හල් යයන්න උනේ. ඊට පස්සේ ආයන්නත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ සියා කියන එක අපි කිව්වා මේ විදිහේ තියෙද්දි ඒක සයා කියලා
හැදෙනවා.
එහෙන්නේ. ඒ ඔහොම එකක් නෙවෙයි තියෙන්නේ. ඒ වචනේ බලලා නෑ හරියට. S දෙකෙන් නෙවෙයි නම් බලලා තියෙන්නේ වචනේ. කන් දෙකෙන් බලලා. මේ ටික ඇහුණු සද්දේ එක වගේ නිසා ඔය කියන්නේ. S දෙකෙන් බලලා කන් දෙකෙන් අහන්න ඕන. නේද? ඒකට වරදින්නේ. ඒක ලියන්නේ සී තියා කියලා. තියා කිරියතු මේ අර හරි. එතකොට අපි කියාගෙන යමු. සයාච යනු අපි ඒ ටික කිව්වා නේ. හරි. අපි පද එතකොට අර අනුවර්තනේ කරපු පදත් එක්ක අර්ථ කියාගෙන යමු. බ්‍රහ්මත්ථ සක රාජාදිතෝ.
බ්‍රහ්මත්ථ සක රාජාදිතෝ.
බ්‍රහ්ම අත්ථ සක රාජ යන ශබ්ද වලින් පසුව යෙදෙන සී ප්‍රත්‍යහට ආච ආකාරාදේශ
වේ.
එතකොට මේ කියන්නේ මොකක්ද කියලා අපි වෘතියත් කියලාම බලමු. බ්‍රහ්මාදිතෝ බ්‍රහ්ම ආදී ශබ්දයන්ගෙන් පසුව යෙදෙන සිස්ස ආහෝති. සී ප්‍රත්‍ය හට ආ ආදේශය වෙයි. අත්තා අත්තා යනුවෙන් පදයක් සැකසෙයි. අන්න ඒක නම් ලේසි. සී ප්‍රත්‍යයට කෙලින්ම ආ යන්නක් ගන්නවා. ඊට පස්සේ අත්ථ මුලින්ම තිබ්බේ අත්ථ සී. ඊට පස්සේ අපි දැන් මේ හදන්න යන්නේ මොන විභක්ති පදේද? ප්‍රථම ඒක වචනේ හදන්න යන්නේ. නැත්තම් දැන් ආයෙ බලයිද සත්වමී හදලා ඉස්සරහයි. සත්වමීන් පස්සේ ආයෙ මොකද්ද දැන් හදන්න යන්නේ? දැන් මේ වෙන ශබ්දයක අත්ව ශබ්දයේ ආපහු මුල ඉඳන් යන්නේ. ආපහු අත්ව ශබ්දයේ ප්‍රථමා විනා යන්නේ යන්නේ. නැත්තම් හරි වෙලේ දැන් මෙතන ඉවරුණානේ නේද? සත්තම හරි. ඊට පස්සේ අර විදියටමයි තියෙන පැරණි සූත්‍ර අපි ඔක්කොම කියන්නේ නැහැ. අත්ත්ව ශබ්දය ඊට පස්සේ තින් ජින වචන යුත්තන් හි ඒ ටික ඒ විදියට යනවා. ඊට පස්සේ පෙළියා. ඊට පස්සේ ලිංගංච නිපච්චතේ තතෝච විභක්තියෝ සීයෝ අංයෝ ඒ සූත්‍රත් ඒ විදියටම එනවා. ඊට පස්සේ වන්න වෙනස් වෙන තැන අපි ගම ප්‍රථමාව ලිංගත්තේ පඨම කියලා අපි අත්ත් ශබ්දය එකතු කිරීම සී යෝ. ඊට පස්සේ ඒකම්හි වත්තබ්බේ ඒක වචන. ඊට පස්සේ මෙතෙන්ද අත්ත් සී. ඊට පස්සේ දැන් මේ කියපු සූත්‍රය සයාච ඒ සූත්‍රයෙන් අත්ත් සී හට ආ ආදේශය ගන්නවා. ඊට පස්සේ තින් පරණ ක්‍රමේතම පුබ්බ මදෝටිස සූත්‍රය සරලෝකෝ මාදී සප්පච්චයදීහි සූත්‍රය නයි පරං සූත්‍රය ඒ ටික ඉතින් පිළිවෙලට ඇවිල්ලා අත්තා කියලා පදේ හැදෙනවා. ඉතින් අපි ටිකක් කෙටි කරලා හැදුවේ. ඉතින් ඒක ඉතින් මේ විදිහට දැනගත්තත් ඇති. මේ ටිකෙන් වෙන කටයුත්ත Tamanට තේරෙනවා නම් මෙතන ආයන්න වෙන් කරලා ඒ ආයන්න ලොක් කරලා පිටිපස්සේ තියෙන ආයන්න කමුණුන එකයි මේ කරන්නේ කියන එක තේරෙනවා නම් ඉතින් පියවර කෙටි කළාට කමන්නේ. කෙටියෙන් මේ සූත්‍ර ටික ලිය. හරි. අපි බහුවචන පදෙත් හදන්න බලමු. යෝන මානෝ ඉති යෝන මානෝ යන සූත්‍රයින් බ්‍රහ්මාදිතෝ බ්‍රහ්ම ආදී ශබ්දයන්ගෙන් පසුව යෙදෙන යෝනං යෝ විභක්ති ප්‍රත්‍යයන් හට ආනෝත්තං ආනෝත්සයක් වෙයි. එහෙම නැත්නම් ආනෝ යන ආදේශයක් වෙයි. අත්තානෝ අත්තානෝ යයි පදයක් සැකසේ. එතකොට ප්‍රථම බහුවචනයේ අත්තානෝ කියලා පදයක් හැදෙනවා. එතකොට ඒකත් මේ ක්‍රමයටම බහුවචන පදේ අපි ගත්තා. අත්ත යෝ. එතකොට බහුම්නි වත්තබ්බේ බහුවචනං කියන එක ගත්තා. ඊට පස්සේ යෝහට ආදේශයක් යෝ ආනු වෙනවා. යෝහට ආනු ආදේශය. ඊට පස්සේ ආපහු යෝනමානෝ සූත්‍රය. කලින් ක්‍රමයට ඊට පස්සේ පුබ්බ මදෝටිත සූත්‍රයෙන් මේකේ අයන්න වෙන් කළා. පූර්වස්වරය ලොක් කළා සරලෝපෝ සූත්‍රයෙන්. පිටිපස්සේ ආයන් ආනෝ කියන පදයට පමුණවපුවම පදේ හැදෙනවා අත්තානු. මෙතන මේ පියවර ටික තමන් පිළිවෙලට පස්සේ මතක තියාගන්න ඕනේ.
පුබ්බ මදෝටික පරලෝපෝ නයි පරම් තව පියවරක් ඉතින් මෙතන ආවනම් හොඳයි. ඊළඟට අපිට ආලපන පදේ හදන්න තියෙන ආලපන ඒක වචනේ පදේ. ඊට පස්සේ එතන බාරාවතර කියන්නේ හේ අත්ත අත්තා. හේ අත්ත අත්තා යයි. ආලපන ඒක වචන පද සැකසේ. කෝ ඒක හදන හැටි කියන්නේ නැහැ. ඇයි? ඉතින් ඒක කලින් අර කියපු බුද්ධ ත්‍ස්සේ හැදුණු විදියමයි. බුද්ධ බුද්ධා කියලා හැදුණු විදියමයි අත්ත අත්තා කියන පද දෙක. ඒකේ වෙනසක් නැහැ. ඒ නිසා ඒක කියන්නේ. ඊළඟට යෝ. ආලපන බහුවචනයෙහි යෝ විභක්ති ප්‍රත්‍යය යෙදේ. අත්තානු. අත්තානු යනුවෙන් පදයක් සැකසී. ඒකත් හැදෙන හැටි කියන්නේ වෙනම සූත්‍රයක් නැහැ. හරිත් මේ ටිකමයි. පැහැදිලි නේ? එතකොට මෙතනදී ආලපනීච කියන සූත්‍රය විතරක් මෙතන වෙනස් වෙනවා. ලිංගත්තේ පටමා කියන එක වෙනුවට ආලපනීච කියන සූත්‍රය යෙදෙන අච්චරයි. අනිත් ඒවා මේ විදිහම. එතකොට අත්තා අත්තානෝ හේ අත්ත අත්තා අත්තානු කියලයි පද හැදෙන්නේ ප්‍රථමාවේ ආලපනයි. ඊට පස්සේ ဒုတိය විභක්ති පද හැදෙන හැටි බ්‍රහ්මත්ත සක රාජාදිතෝ අමානං ඉති. බ්‍රහ්මත්ත සක රාජාදිතෝ අමානං යන සූත්‍රයෙන් බ්‍රහ්මාදිතෝ බ්‍රහ්ම ආදී ශබ්දයන්ගෙන් පසුව යෙදෙන අං වචනස්ස වා විකල්පයෙන් ආනං හෝති ආනං යන ආදේශය වී අත්තානං අත්තං අත්තානං අත්තං යනුවෙන් ဒုတိය ඒක වචන පද සැකසේ. අත්තානු ဒုတိය බහුවචනයෙහි අත්තානෝ යයි පදයක් සැකසේ. හරි, අපි එතකොට මනට හදාගෙන යමු ဒုတိය ඒකවචන පදේ. මේ විදිහමයි අත්ත මෙතනදී ප්‍රථම වෙනුවට මෙතනදී ဒုတိය ඒකවචන ဒုတိය පදයි හදන්න යන්නේ. ඒ නිසා අත්ත අං යෝ කියලා මෙතන හිතින්නේ කම්මත්තේ ဒုတိය කියන සූත්‍රය මෙතනදී එන්නේ. ඊට පස්සේ අපි ඒකවචන පදේ හදන්න යන්නේ අං. මේකෙදී තැන් දෙක ලියා ගන්න ඕන. මේ විදිහට අත්ත කියන පදේ තැන් දෙක, මොකද පද දෙකක් හැදෙනවා. ဒုတိය ඒකවචන පද.
ඒ නිසා අර අත්තං කියලා එක පදයක් හදෙනවා. ඒක හදෙන හැටි චර අපහසු නැති නිසා ඒක වෙනම පති ඉතිරි සූත්‍ර කීපයකුත් අපි පෙයාරම ඇතුළට දැම්මා. ලිංගංච නිපච්චතේ තතෝච විපත්තියෝ සීයෝ අංයෝ, ඒ ටිකත් මේ පෙයාරම ඇතුළේ දැන්. හරි, ඊට පස්සේ අත්ථ ශබ්දයේ විදිහටම ගත්තා. ဒုတိယව නිසා අං යෝ කියන විභක්ති ප්‍රත්‍ය දෙක ගත්තා. මදිය අපිට මෙතනින්ත් අපි අත්ථ කියන පදයක් ලියා ගන්න. හරි, අත්ථ අංයෝ කියලා පද දෙකක් ගන්නවා කම්මත්තේ කියන සූත්‍රයේ. ඊට පස්සේ ඒ කම්හි කියන සූත්‍රයෙන් මේ න්‍යායෙන් අපි ඒක වචනයේ විතරක් එකතු කර ඉතිරි කර ගන්නවා. පස්සේ අපි පූර්වස්වරය වෙන් කර ගන්නවා. පුබ්බමදෝත්ථිත සූත්‍රයේ ඊට පස්සේ අපිට දැන් මුලින් හදාගන්න ඒ ආදේශයක් කරන්න තියෙන පදයක් තියෙනවා. අපි කියවා ඒ ආදේශය කරන පදේ අපි මුලින් ගමු. එහෙම නේද? මේකේ පද දීලා තියෙන්නේ. ඔව්. අත්තානම් පදේ මුලින්. ඒ නිසා අපි ඒ ආදේශය ගන්න එක මුලට ගන්නවා. ඒ නිසා බ්‍රහ්මාදිතෝ කියන සූත්‍රයෙන් බ්‍රහ්මත්ත කියන සූත්‍රයෙන් මේ මුල තියෙන අත්ථ ශබ්දයේ අං හට ආන ආදේශය ගන්නවා. ආන ආනන් කියලා ආදේශයක් ගන්නවා. ඉතිරි එක ඉතින් මේ තියෙන විදිහටම තියෙනවා. ඊළඟට සරලෝපෝ සූත්‍රය ඊපස්සේ නයේ පරම් සූත්‍රය.
හරි. ඔයන්න නම් බැරිද දන්නේ නැහැ කමන්නේ. අයිනු නිකන් වෙන මොනවද අහුරු වගේ දියෙන් ගතියි. මේ කමන්නේ. මේක මෙතන අත්ත කොටස එන්න ඕනේ. අත්ත අං යෝ අත්ත අං
මේක මුලින්ම හදලා
ඒ ඒක කමන්නේ කොහොම වුණත් ඉතින් කොහොම හරි ඔය පිළිවෙලට හදපුවම හොඳයි. ඉතින් මේක තමන්ට කැමති විදිහකට ඊට පස්සේ වෙන්නේ දැන් ඒක මුලින් හදලා ඉවර කළොත් ආයෙත් මේක ආයෙ වතාවක් ලියන්න වෙනවා. මේක දේවතාවල් කියන්නේ. තේරුණා?
ඊටලේදී
ඔව් ඊටලේදී මේ යන විදි. දෙකම එකවර කර හැකියි. නෑ එහෙම නෙවෙයි කිව්වේ. ආදේශ තියෙනවා නම් ඒක මුලට ගන්න කියලා කිව්වා. කියන්නේ මේක ඉවර කරන්නම පුළුවන් නම් ඒක ඉවර කරලා තින් නවත්වාට කමන්නේ. දැන් මේක ඒ උනාට තව මේ එකතු වෙන්න තියෙනවා නේද? එහෙම බෑ. ද්විතියාවට අදාළ විභක්ති මේවයි කියලා වින් කරලා කියලා නැහැ නේ
කි.
ඒකෙන් පොදුවේ කියන්නේ ලිංගයෙන් පසුව විභක්ති යෙදෙනවා කියන එක. ඒ යෙදෙන විභක්ති මොනවද කියලා කියන්නේ ඊට පස්සේ සීයෝ වන් යෝ සූත්‍රයෙන්. ඊට පස්සේ කම්මත්තේ ද්විතියා කියන සූත්‍රයෙන් තමයි කර්ම විභක්තියට අදාළ ඒ ප්‍රත්‍ය මේවයි කියලා වෙන් කරන්නේ.
හරි කියන්නේ
ගණ්ඩ කියන විධානයේ විතරයි. හරි. ඊට පස්සේ අත්තානෝ කියන පදේ ඉතින් පැහැදිලි. අත්තානෝ කියන ද්විතියා බහුවචන පදේ ප්‍රථම බහුවචනේ වගේම හදා ගන්න පුළුවන්. නැන් අද පැති වගේ මේ ඉවර කරන්න බෑ. ඉවර කරන්න බැලුයි බෑ. ඉතිරියවත්
ටිකක් 17යි අර
නෝ මේ කොයි වෙලේ වුණත් හොඳයි පිරිස නිදා ගන්න හිම නැත්තම් නේද? වෙන මොනවද යෝජනා? එහෙම තියෙන්නේ වෙනස්කම් එහෙම වෙන්න ඕනේ නේද? මේ කියන විදිහ ඉතින් පැහැදිලි නේ. ඊට වඩා ඉතින් ආපහු මේක විස්තර කරන්න අවශ්‍ය නැහැ නේද? අවශ්‍ය නැහැ. වේගෙ වැඩිද? ටිකින් ඩියර්. නේ? මේක වරණගිලි පොත් වරණගිල්ල නෙමෙයි කියාගෙන යන්නේ. වරණගිල්ලේ පද ටික හැදෙන හැටිනේ. මේ කොටස අපිට අර ව්‍යාකරණ රීති වශයෙන් ලොකු වට අපිට උවමනාවක් වෙන්නේ නැහැ. ඉතරහට මේ සූත්‍ර සමාස කිතක ඒ වගේ පාඩම් වලදී තමයි අපිට තේරුම් ගන්න කරුණු තියෙන්නේ. මේ වගේ දේ අර තේරුම් ගන්න කියලා දෙයක් නැහැ. ව්‍යාකරණ රීති නැහැ. ව්‍යාකරණ රීති තමයි මේවා. ඒ වුණාට අර හිතන්න දේවල් ලොකුවට නැහැ. දැන් ආදේශ ටිකක් ගැන මේ පදේ මෙහෙමයි හැදෙන්නේ කියන ටික කියාගෙන යන්න. මෙතන අපි විශේෂයෙන්ම අර මතක තියාගන්න තියෙන්නේ විභක්ති එක එක විභක්ති වල යෙදෙන අර්ථ මොනවද කියන ටික තමයි අපිට පොඩ්ඩක් වැදගත් වෙන්නේ. ඒකත් අපිට දැනට විස්තර ඇතුව කෙරෙන්නේ නැහැ. පොතේ අගට තමයි මේ විභක්ති වල අර්ථ කතා කරන්නේ. දැනට ඉතින් මේ පද හැදෙන ටික තමයි කතා කරගෙන යන්නේ. අපි ඉතිරි පද ටිකත් ඉතින් මේ වගේ කතා කරගෙන යමු. සමාස තද්දිත වගේ පාඩම් වල අපි ඉතින් අවශ්‍ය තැන් පැහැදිලි කරගෙන කතා කරගෙන යනවා. ඒ අතරේ අපි ඉඩක් ලැබුණොත් අවාර වාක්‍ය වල මේවා සම්බන්ධ වෙන විදි ගැන වගේ
ඒ තැන් කතා කරනවා. ඒ අතරේ තව තමන් අර මුල් කොටස් බලාගෙන යන්න භාෂාවතරණී පොත් ඒ වගේ වමුල් ටික බලාගෙන යන්න. ඒ මොනවා හෝ වාක්‍යයක හරි උදාහරණයක හරි ගැටලුවක් තියෙනම් ඒවත් මෙතනදී අහුවත් කමන්නේ. හැමෝටම පොදුවේ තියෙන එකක්. එහෙම නැත්නම් අර පෞද්ගලික වහන එක හොඳයි. නැත්නම් පිරිතට සමහර කාලේ මෙයා වෙන නිසා පිරිසටම වැදගත් වෙයි කියලා හිතෙන මොනවා හෝ ගැටලුවක් තිබුණොත් අහුවට කමන්නේ. වෙන මොනවද වෙනස්කම් එහෙම වෙන්න ඕන? අපේ අපිට වඩා මං හිතන්නේ අනිත් පිරිසගේ මේ අශ්මුතුන්ලගේ වෙනස්කම් ටිකක් වෙන්න ඕනේ. පද මේ ටිකක් වැඩිපුර මේකේ අර පද එහෙම හදන එක. තමන් එන්න කලින් ටිකක් බලාගෙන ඉන එක. ගිහින් ආපහු පොඩි වෙලාවක් ඕක බලන එක කරපු ටික. අන්න ඒ වෙනස්කම් ටික නම් ඉන්න ඕන නේද? ඒ ටික වුණොත් ඉතින් මං හිතන්නේ මේ හොඳයි. එතකොට ප්‍රශ්න අඩුයි නේද? එහෙම නේද? හොඳයි. එහෙනම් අද අපි නවත්තුමු. අද දවසෙත් අපි රැස් කරගත්තු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දිනාටමත් මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දිනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා පිළිගන්නවා.